Kita tak pernah di dunia barang di dalam barang dan kerla barang.
ඒතර දැනට කතා කරගෙන ගිය කොටස විමල ගීවාස මතක් කරමු බලන්න. මේ මුලින් දම් මොන්නේ අපි ගිය සතියේ. ධාතු ඝන ගැන කතා කරගෙන ගියා. ධාතු ඝන කීයක් කියලා අපි කිව්වද? ධාතු ගණන හතක් කියලා කිව්වා. ඊට අමතරව අපි කතා කළා ගහාදී ගණය ගැනනේ. අපි එදා කිව්වේ මේ ගහාදී ගණය ගැන දැන් ධාතු මංජුසාවේ පෙන්නලා තියෙද ගහාදී ගණය. ගහ ආදී ධාතු ගණයක් තියෙනවා ධාතු මංජුසාවේ. පොටපොලාස්ම ඇහුවා නේද? තියෙනවා ධාතු මංජුසාවේ. ගහාදී ගණය ගැන ධාතු මංජුසාවේ පෙන්වන්නේ නැහැ වෙනම ධාතු ගණයක් කියලා. ඒ වුණාට ඒකෙන් හැදෙන වෙනම එකක් වෙනත් රූපයේ රූපවල පද තියෙන නිසා වෙනම ධාතු ගණයක් විදිහට සලකලා ඇතැම් ව්‍යාකරණ දැන් සද්ද නීති ව්‍යාකරණය ලියපු ස්වාමීන් වහන්සේලා වගේ උටතර වෙන් කර ගැනීම පහසුවට වෙනම පෙන්නලා තියෙනවා. ඒක එහෙම නම් ධාතු ගණ 8යි. දැනට මතක තියාගන්න ප්‍රධාන ධාතු ගණ 7යි. ඊට අමතරව මේ ගහාදී ධාතු ගණය අමතර ධාතු ගණයක් කියලා දැන් ස්වාමීන් වහන්සේලා සලකලා ඉතින් ඒක වරදන්නේ. එහෙම නැත්නම් අනිත් ධාතු ගණ 7යි කියන ඒ ආචාර්ය වහන්සේලා කියාදී ගණයට තමයි මේක ඇතුළත් කරලා තියෙන්නේ. භුවාදී ගණයට නෙමෙයි. ඒකත් මතක තියාගත්තා. කොහොම හෝ මොන ගණේට ඇතුළත් කරලා හරි ඒ ධාතු ටික තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. ඉතින් කොහොම හෝ අදාහ ගන්න ගැටුවක් වෙන්නේ නැහැ. අර බෙදීම් වලදී ඒ විදිහට ඇතැම් ස්වාමීන් වහන්සේලා අර විදිහට වෙනම කොටසක් විදිහට සලකලා තියෙනවා. ඒකේ වරදක් නැහැ කොහොමත්. දෙආකාරයෙන් ක්‍රම දෙකටම ඉතින් ගැටලුවක් නැහැ. හරි. ඊට පස්සේ අපි දැන් මේ ධාතු ගැන ඝන ගැන කතා කරගෙන ගිහිල්ලා ධාතු ඝන කොහොම කතා කරලා ඉවර කළා. අන්තිමට අපි කතා කරේ මොන ධාතු ඝන? චුරාදී ඝනේ ගැන කතා කරේ. ඒක ගැන අපහු ඉක්මනට කතා කරලා අපහු අලුත් කොටසට යනවා. එතකොට මේ චුරාදී ගණයේ පද හැදෙන විදිය ගැන අපි භාෂාවතරණේ පළවෙනි පොතේදීත් කතා කළා. ඒ නිසා ඒගෙන වැඩි විස්තර කතා කරන්න අවශ්‍ය නැහැ. මේ චුරාදී ගණයේ පද හැදෙන හැටි මෙන්න මෙතන අපි මේ භාෂාවතරණේ පළවෙනි පොතේදී විස්තර කරපු එකක් මේ තියෙන්නේ නේද? නී නාය කියන විකරණ මේ ප්‍රත්‍ය දෙක එකතු වෙනවා. ඒ වෙලාව මේ විදියට එතන වැරද්දක් තියෙනවා. මේක කර්මකාරක නෙවෙයි, කර්තෘකාරකේම තමයි. මේ වගේ පද හදද්දි වැරදිලා ඇති. මේ අපි හදපු එකක් නෙවෙයි මේ. වෙන තිබුණ එකක් තරන් ආවේ මේ. ඒක මේ තැන් මේක කර්මකාරක නෙවෙයි. මේ චෝරේති චෝරේති කියන දෙකම එතකොට කර්තෘකාරකේම හැදෙන පද දෙකනේ. ඒකට මතක තියාගන්න තියෙන්නේ මේ නේ කියන විකරණ ප්‍රත්‍ය එකතු වෙලා චෝරේති කියලා පදයක් හැදෙනවා. ණය කියන විකරණ ප්‍රත්‍ය එකතු වෙලා චෝරයති කියන පදේ හැදෙනවා. අපි කලින් දවසේ ඒ ටික විස්තරයතුව කතා කරගෙන ගියා. ඊපස්සේ ඒ ටික පැහැදිලි. මේ සටහන කවුරු හරි බලනවා නම් මේ වගේ අඩුපාඩු තියනවා කියලා දැනගෙන තියාගෙන බැලුවම හරි. මේක අපිට සම්පූර්ණ කීවලා බලන්න බැරි වුණා. විනාශම කෙනෙක්ට හදපු එකක්. ඒකේ අඩුපාඩු ටිකක් තියෙනවා. හරි. ඉතින් ටික අපි පස්සේ බලමු. දැනට ඊට පස්සේ අපිට තියාගන්න තියෙන්නේ අපි අලුතෙන් කතා කරගෙන යන එකට කලින්. එතකොට මේ හැම ගණයකම තියෙන ධාතු උදාහරණයක් විදිහට ගමුකෝ. චෝරේති කියන පදේ. එතකොට මේ චෝරේති කියන පදෙත් ආපහු අර කලින් කියපු ආඛ්‍යාත විභක්ති 8 එම වර්ණ ගන්න පුළුවන්. කොහොමද? වර්තමාන කාල පංචමී, සප්තමී, ඊට පස්සේ ඊයත්තනී, ඊළඟ අරොක්ක අජ්‍යතනී නේද? අජ්‍යතනී ඊළඟට භවිස්සන්ති ඊළඟට කාලාතික. ඒක මෙන්න මේ සියල්ලෙම චෝරේති කියන පදෙත් වර්ණ කියලා. පැහැදිලිනේ. ඒවත් ඒ සුදුසු විදියට සොරකම් කරන්නේ නම් කියලා කොහොමද අපි කියන්නේ? හෙතෙම සොරකම් කරන්නේ නම්. ඉඳින් හෙතෙම සොරකම් කරන්නේ නම්. චෝරේය. එහෙම නැත්නම් චෝරේ කියලා පදයක් හදනවා. හැදෙන්නේ සචේ සෝ චෝරේය. ඉඳින් හෙතෙම සොරකම් කරන්නේ නම්. ඔය විදිහට ඒ හැම විභක්තියකම මේ චෝරේති ඒ කියන චුරාදී ගණී පද සියල්ලමත් වර්ණ ගන්න ඕන. නගන්න දැනගෙන තියා ගන්න ඕන. දැන් කලින් අපි භුවාදී ගණී පච ධාතුව වර්ණගල කතා කළානේ. ඒ විදිහටම මේ සියල්ලම විභක්ති ඝන ආඛ්‍යාත විභක්ති 8 වර්ණගෙනවා. ඒ වගේම කර්මකාරකයේ ඒ සියල්ලම වර්ණගෙනවා. ඒ වගේම කාරිත ප්‍රත්‍යයේදීලා. එතකොට සොරකම් කරවනවා කියන අර්ථය. ඒ විදිහටත් වර්ණගෙන. කොහොමද? චෝරාපීති. හිතේම සොරකම් කර අපි හිතමුකෝ සොර දෙකුවා. සොරා ලව. සොරකම් කරවන්නේ භාණ්ඩයක් සොරකම් කරවන්නේ. සොරකම් කරවයි. කොහොමද කියන්නේ? සොර දෙටුවා. කොහොමද කියන්නේ? චෝර ජෙට්. එහෙම නැත්නම් ජෙට්ඨ චෝරෝ. දෙටු සොරා. ජෙට්ඨ චෝරෝ. සොරා ලව. චෝරේන භාණ්ඩයක් භණ්ඩං සොරකම් කරවයි. චෝරාපීති. එතකොට දැන් ඔය කතා කළේ කාරිත ප්‍රත්‍යක් යෙදিলা චුරාදී ගණයේ පදයක් යෙදෙන විදිය. එතකොට ඒ විදියටම කර්මකාරකයේ වය යෙදෙන විදිය ඒ වගේනත් අපි හිමීට Taman තනියෙන් හිතලා බලමු. නේද? එතකොට දැන් බාලාවකාරී දීගෙන සඳහනක්වත් කරන්නේ නැහෙනේ. ඒ පද හැදෙනවයි කියන එක කලින් කීවා මෙහෙම පද හැදෙනවයි ඒ නිසා ආපහු විස්තර කරන්නේ නැහැ කියලා ඒ නිසා අපි ඒ ටික ඒ අනුසාරයෙන් දැනගන්න ඕන. ඒ ටිකේ මොනවා හෝ ගැටලුවක් තියෙනවා ඉතින් ඒකත් ඒ විදිහටම දැන් ඒ මතක තියාගන්න තියෙන්නේ ඒ කාරිත ප්‍රත්‍ය යෙදිලත් අර විභක්ති ඝන 8ේම වර්ණගෙනවා. දැන් දෙවියනේ ඒ කාරිත ප්‍රත්‍ය යෙදිලා සොරකම් කරවයි සොරකම් කෙරේවා ඒක පංචමිය. සොරකම් කරන්නේ නම් සප්තමිය. කොහොමද? චෝරාපීය. එතකොට අතීත කාලේදී චෝරාපීති. දැන් දෙවියනේ එතකොට අනාගත කාලේදී චෝරාපිස්සති. එතකොට ওই විදිහට ඒ ටික අර ආඛ්‍යාත විභක්ති සියල්ලෙම වර්ණගෙනවා මෙන්න මේ කියපු කාරිත ප්‍රත්‍යයදිලා ඒ කරවයි කියන අර්ථයේ පද. එතකොට ඒවත් එතකොට ඒ සුදුසු විදියට යොදන්න තමන් කුරු කරගන්න ඕන. එතකොට මේ ලොකු පරාසයක් එතකොට අපි දැනට අර වචන කීපයක් දැනගෙන හිටියට ඒ නිසා තමයි ඒ ඔක්කොම එක ධාතු ගණයක විස්තර කරනවා අනිත් ධාතු ගණවලදී විස්තර කරන්නේ. එතකොට ඒ නිසා ඒ විස්තර කරපු ධාතු ගණය අනුසාරයෙන් ඉතිරි ඒවා යෙදෙන විදිය කුරු කරගන්න ඕන. එතකොට ඒ ටික හිමීට අර නාමාඛ්‍යාත වර්ණගිල්ලක් අරගෙන යෙදෙන විදිය කුරු කරගන්න ඕන. දැන් ඒ කාරිත ප්‍රත්‍ය කියන නම් ඉච්චරම විස්තරයක් කියවෙන්නේ නැහැ. ඉතින් අපි කීවා එතකොට ඒවා අර කාරිත ප්‍රත්‍ය තුම් ප්‍රත්‍යාන්ත පදයක යෙදෙන හැටි පූර්ව ක්‍රියාවත් එක්ක යෙදෙන හැටි ඒවා ගැන ඉදා කතා කළා. අපි අපහු එක උදාහරණයක් මතක් කරගෙන අලුත් එකට යමු. නේද? එන්න පුළුවන්. එහෙමත් එනවා. කර්මකාරකයටත් ඒ ටික අපහු හරවන්න පුළුවන්. නේද දෙන්නේ? කොහොමද? දෙටු සොරා විසින් සොරා ලවා භාණ්ඩය සොරකම් කරවනු ලැබේ. එච්චර ඒවා දැනට තමාට අපහසුයි නම් එමීට ඒවා අපහු හිතලා බලන්න. කොහොමද මේක යෙදෙන්නේ? කොහොමද එතකොට ඔක වාක්‍ය හැදෙන්නේ? ජෙට්ට චෝරියේ. අපි භාණ්ඩ කියන වචනය නපුංසක ලිංග නිසා ඒකේ අර්ථය ටිකක් අපහැදිලි. අපි රුක්ඛං කියලා ගමු. අපි ගමු දෙටු සොරා විසින් සොරා ලවා ගසක්. මේ වාක්‍යය ලියමු. විමල ජීවාසි. හරි ලියමු. කර්තෘකාරක වාක්‍ය ලියනවා. ජෙට්ට චෝරු කොඩියට ලියන්න ලොකුට ලියන බෑටොත් ජෙට්ට චෝරු එක වචනය මැදින් එකතු කිරීමක් ජෙට්ට චෝරෝ චෝරේන චෝරේන රුක්ඛං චින්දා පීති නෑ එහාක කිලිම ලියන්න කර චුට්ටක් යටින් කමන්න තේරුම. එතකොට දෙටු සොරා විතින් නෙවේ දෙටු සොරා දෙටු සොර තිමි සොරා ලවා ගත කපවයි ගතක් කපවයි. අරිචිත්තයෙන් ඇවිල්ලා ඒක කර්මකාරක ලියමු බලන්න ඉතින් මේකේ කර්තෘකාරක කියලා ලියා ගන්න. ඉතරහින් කර්තෘකාරක කපවයි කියන එක ඉතින් අර ඒ වචනෙට යටින්ම උත්තරේට ලිව්වා නම් හොඳයි නේද? ඒක චෝරං කියලා ගන්නවා නැත්නම් පැටදෙනවා. ජෙට්ට චෝරෝ මොකද ඒ ප්‍රයෝජ්‍ය කතරු අපිට ද්විතියා විමුක්ති යන්න පුළුවන්. නිසා වඩා හොඳයි ද්විතියා විමුක්ති බව නැත්තම් මෙතන පැටලෙනවා. ආ ඒ අනුක්ත කතරු නිසා. පීයති. කින්දා පීයති හරි පීයතේ කිව්වත් සිංහලෙම ලියුම් බලන්න. දෙටු සුරා විති සුරා ලවා ගස අප වෙනු ලැබී පැහැදිලිද? හරි. ඒ වගේ බෙදීම් ගොඩාක් තියෙනවා මේ වාක්‍යවල. එහෙමදෙන්නේ. ඒ නිසා මෙතන ගෙට්ට චෝරෝ දෙටු සොරා. මේක චෝරේනේ නැත්නම් චෝරං කියලා ඉන්න පුළුවන්. සොරා ලවා රුක්කං කියන්නේ මේකේ කර්මය. ද්විතියා වුනේ කර්මය නිසා මේකත් ද්විතියා වෙන්න පුළුවන්. ඇයි? ප්‍රයෝජ්‍ය කතෘ නිසා. තතියා එන්නේ නැත්නම් ද්විතියා. ඊපස්සේ චින්දා පේති. අපවයි. මේක ජෙට්ට චෝරේන දෙටු සොරා විසින් චෝරම් එහෙම නැත්නම් චෝරේන තේරුම සොරා ලවා මේක රුක්කෝ උනේ ඇයි? කර්මකාරකේ නිසා. දැන් මේ කපවනු ලැබෙන්නේ කුමක්ද? කපවනු ලැබෙන්නේ කුමක්ද කියලා ප්‍රශ්නය ඇහුවොත් ඒකෙන් උක්ත වෙන්නේ ගස කියන පදේ. එහෙමනම් මේ චින්දා පීයති චින්දා පේති නෙවෙයි චින්දා පීයති කියන ක්‍රියාපදයෙන් උක්ත වෙන්නේ කියවෙන්නේ රුක්කෝ කියන පදේ ගත කියන පදේ උක්තයි. ඒ නිසා මේ පදේ ප්‍රථමාවට ඉන්න. කොට ඒ නිසා ඒ වෙනත් කන්ටික මේක සටහනක් මේ වාගේ වාක්‍ය දාලා ඊට පස්සේ Taman තනියෙන් තව ටිකක් ඒ වාක්‍යයේ යෙදෙන හැටි හොයලා බලමු. තනියෙන් වාක්‍ය ඒ වගේම හදලා බලන්න ඕන. මේක එතකොට දැන් මේ වර්තමාන කාල ක්‍රියාපදයක් නේ චින්දා පීයති කියලා. ඒතර මේකම ඉතිරි කාලවලට දාන්න පුළුවන්. පංචමියට දාලා චින්දා පීයතු. කපවනු ලබාවා. ගත කපවනු ලබාවා. ඒතර මේ විදිහට ඉතිරි ආඛ්‍යාත විභක්ති වලත් මේවා වර්ණගෙ. ඒතර චින්දා පීයේ. එහෙම නැත්නම් මේ විදිහට සුදුසු විදියට අනිත් ආඛ්‍යාත ප්‍රතිවලත් යෙදෙනවා කියලා මතක තියාගන්න. කියපු එක අපහැදිලිකම තියෙන ඉක්මනට දැම්මහම නේද? මේ ටිකක් සංකීර්ණම හරියක් ආඛ්‍යාත වල තියෙන නේ. කියන්නේ ගොඩාක් කියන්නේ ප්‍රති කීපයක් එකතු වෙලා යෙදුණු තැන. ඒකට ඒ මුල් න්‍යායන් ටික අපි හොඳට ඔළුවට වැටිලා තිබුණොත් මේකත් හදාගන්න බැරි නැහැ. පැහැදිලි. කජුවත් එයාටම පැහැදිලි. හරි. අපි එහෙමනම් අලුත් කොටසට යමු නේද? මේ ටිකේ දැනට කතා කරගෙන ගිය ටිකේ මොනවා හෝ ගැටලුවක් තියෙන ඉක්මනට හම් බලන්න. ආඛ්‍යාතවල මේ වෙනක. අටේම යදෙන. එහෙමත් අර්ථ වෙනසන්නේ. ඒකට අපි ඇයි මේ දෙකක් විදියට කියන්නේ? දැන් මේකෙදි අපිට කතරෝව ප්‍රධාන කරලා පෙන්වන්න ඕමනයි. මේකෙදි අපිට කතරෝව එච්චර ප්‍රකට කරලා පෙන්වන්න ඕමනාවක් නැහැ. මේකේ කතරෝ නැතත් වාක්‍ය කියන්න පුළුවන්. කතරෝ නැති වුණත් වාක්‍ය කියන්න පුළුවන්. ඉන්න ඒ වගේ පුළුවන්. ඒ නිසා අපි මේ කර්මකාරක වාක්‍යයක මේ අනුත්ත කතරෝ පදේ එච්චර විශේෂයෙන් සලකන්නේ නැහැ. ඒ නිසා අපිට දැන් මේ ටික කියවත් අර්ථය ප්‍රකට වෙන අවස්ථා තියෙනවා නම් වාක්‍ය තියෙනවා නම් අපි ඒ වගේ තැනකදී කර්මකාරකයෙන් කියනවා. එතකොට ගස කපවනු ලැබේ. අපිට ඒ කපවන කිනාව එක්ක අපි දන්නේ නැහැ. අපි හිතමු උදාහරණයක් විදියට කවුරු හරි මොන හරි දෙයක් කරනවා අපිට ඇහෙනවා. අපි හිතමු ගහක් කවුරු හරි කපවනවා. හැබැයි අපි දන්නේ නැහැ කවුද. අපි ගහ ගැන හොඳට දන්නවා. දැන් මේකේ මේ කර්මපදයේ ගැන අපි හොඳට දන්නවා. කත්‍රූපදයේ ගැන එච්චර දන්නේ නැත්තම්. එහෙම නැත්තම් අපිට ප්‍රකට කරලා පෙන්වන්න ඌමනාවක් නැත්තම්. කර්මපදේ නම් අපිට ප්‍රකට කරලා පෙන්වන්න ඌමනාවක්. ඒ වගේ තැනකදී අපි කර්මකාරක වාක්‍ය පාවිච්චි කරනවා. අපිට කත්‍රූව ප්‍රකට කරලා පෙන්වන්න ඕන නම් කත්‍රූව අපි හොඳට දන්නවා නම් කර්ම එච්චර ප්‍රකට කරලා පින්න අඳුම නා නැත්තම් මේ තැනක කත්‍රූ කාරක වාක්‍යයක් පාවිච්චි කරනවා. හරි. හරි. අපි එහෙමනම් ඊළඟ කොටසට යමු නේද? අපිට පටන් ගන්න තියෙන්නේ කොතනද? ධාතු ගණිත කරලා බොත්තුන් ඉච්ඡති කියලා පටන් ගන්න තැන නේද? හරි. අපි එහෙමනම් කියාගෙන යමු. ආඛ්‍යාත ඛණ්ඩේ ආඛ්‍යාත ඛණ්ඩයෙහි නාම ධාතු නාම ධාතු දක්වනු ලැබි. බොත්තුං ඉච්ඡති ඉති අත්ථි. බොත්තුං ඉච්ඡති යන අර්ථයෙහි එනම් අනුභව කරන්නට කැමති වේ යන අර්ථයෙහි භුජ පාලන ව්‍යවහරණේසු භුජ ධාතුව රැකීම් අර්ථ අනුභව කිරීම් අර්ථයන්හි වේ. ඛචතා ඉති ඒව වාපදේකුත් තියෙනවා. ඛචතා වා යනු මතු සූත්‍රයේහි වැටේ. භුජ ගත හර සුපාදීහි තුමිච්ඡත්තේ සුච. යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි. භුජගත හර සුපාදීහි යනුද තුමිච්ඡත්තේසු යනුද ච යනුද මෙහි පද තුනයි. පද වෙන් කරගන්න පුළුවන් නේද? දැන් විභක්ති වලින් ඉවර වෙලා තියෙන තැන් වලින් පද කඩා ගත්තම හරි. හරි. එතකොට අපි ඒකේ සූත්‍රයේ අර්ථ අපි ඔක්කොම එකින් එක කියන්න යන්න අවශ්‍ය නැහැ. අපි ඒකේ අර්ථය දැනට කෙටියෙන් කියන්න. අපි මේකේ අර්ථ ගලපගන්නේ තුමිච්ඡත්තේ සුච තුම් ප්‍රත්‍ය සහිත ඊක්ෂාර්ථයක් ඇති කල්හිද බුජ ගත හර සුපාදීහි. බුජ ගත හර සුහා යනාදී ධාතුන්ගෙන් හරව වා විකල්පයෙන් ඛචතා ඛ ඡ ස යන ප්‍රත්‍යයෝ යෙදෙනවා කියන එක තමයි සූත්‍රයෙන් කියන්නේ. අපි වෘත්තියක් කියලා කෙටියෙන් පැහැදිලි කරගමු. භුජාදීහි භුජ ආදී ධාතුන්ගෙන් පරව තුමන්ත සහිතේසු ඉච්ඡත්තේසු තුම් ප්‍රත්‍ය සහිත වූ ඊප්සාර්ථයක් ඇති කල්හි කචසා වා හොಂತಿ විකල්පයෙන් ක ච ස යන ප්‍රත්‍යයෝ වෙති. හරි, අපි ඒ ටික දැන් කතා කරගෙන ගිහින් ඉමු. තොර මේ මොකක්ද කියන්නේ? මුලින්ම කිව්වේ බුජ කියන ධාතුව පාලනය කිරීම අර්ථයේ, ඒ වගේම ආහාර ගැනීම අර්ථයේ යෙදෙන බුජ. තොර භුංජති කියති එතන බෙවහරණාර්ථය, එහෙම නැත්නම් ආහාර ගැනීමේ අර්ථය, කනවායි කියන අර්ථය. පැහැදිලිනේ, කෙටියෙන් කිව්වොත් කෑම අර්ථය. එතකොට මේ කියන බුජ ධාතුවෙන් පස්සේ බොත්තුං ඉච්ඡති කියන අර්ථය. ඒකේ තේරුම කෑමට කැමති වේ, අනුභව කරන්නට කැමති වේ කියන අර්ථයේ මෙන්න මේ ක ච ස කියන ප්‍රත්‍ය වලින් එකක් කැමති සුදුසු එකක් යොදන්න පුළුවන් කියන එකයි මේ සූත්‍රයෙන් කියන්නේ. එතකොට අපි දැන් මේ කරන්න යන්නේ, එතකොට අලුතින් ක්‍රියාපදයක් හදන්නයි යන්නේ ධාතුවකින් පස්සේ කැමති වීම අර්ථයේ. අපි ඒකට කියනවා ඊප්සාර්ථය කියලා. ඊප්සාර්ථය, ඊප්සා කියන එකේ තේරුම ඊප්සා, ඉච්ඡිතාර්ථ කියන එකයි, කැමති වෙනවා කියන එකයි. ඒකයි කියන්නේ ඉච්ඡත්තේසු කියලා. එතකොට ඒ කැමති වීම අර්ථ. එතකොට මොකක්ද කැමති වෙන්නේ? එතකොට මේකේ තියෙන යෙදෙන රටාව තමයි, ඒක මතක තියාගන්න ඕන, මතක තියාගන්න ඕනේ. දැන් එතන යෙදෙන රටාව තමයි මුලින් තුම් ප්‍රත්‍යන්ත පදයක් යෙදෙන. තුම් ප්‍රත්‍ය පදයක් ඊට පස්සේ එකතු වීම ඉච්ඡති කියන ක්‍රියාපදේ. දැන් මේකේ හැටියට නම් බොත්තුන් ඉච්ඡති. කියන එක තමයි දැන් අපිට හදාගන්න යන්නේ දැන් මේ අර්ථයේ ක්‍රියාපදයක්. එතකොට තුන් ප්‍රත්‍ය පදයක් තියෙනවා, කැමති වෙනවායි කියන අර්ථයේ ක්‍රියාපදයක් තියෙනවා. ඉච්ඡති කියන පදේ තියෙනවා. අපි තුන් ප්‍රත්‍යාන්ත පදය බොත්තුම් කියලා කියනවා. එතකොට අනුභව කරන්නට කැමති වෙයි. ඉච්ඡති කියන්නේ කැමති වෙයි කියන එකනේ ක්‍රියාපදයක්. එතකොට තුම් ප්‍රත්‍ය පදයක් තියෙනවා, ඉච්ඡති කියන ක්‍රියාපදේ තියෙනවා. එතකොට මේ සම්පූර්ණ අර්ථය එන විදියට තනි ක්‍රියාපදයක් හදන්නයි දැන් උවමනාව තියෙන්නේ අපි. පැහැදිලිද? එක ක්‍රියාපදයක් හදන්න. එතකොට ඒක කොහොමද හදන්නේ කියන එක විස්තර කරන්න තමයි දැන් මේ පාඩම පටන් ගත්තේ. එතකොට සාමයේක හැදුවේ නැහැ අපි. එතකොට ඉස්සරහට ඒ ටික හදලා පළවෙනි පදේ හදලා ඉවර වෙලා අපි බලමු ඉතිරි ටික කොහොමද කරන්න කියලා. එතකොට මේක යෙදෙන රටාව තමයි මේක. ඒක මතක තියාගත්තම හරි, ඒ යෙදෙන රටාව. එතකොට මේ තැනක මතක තියාගන්න තියෙන්නේ කාරණා දෙකක් සම්පූර්ණ වෙන්න ඕන. මෙන්න මේ අර්ථයේ එතකොට මේ අර්ථය එන විදියට මෙතන යොදන්න පුළුවන් ප්‍රත්‍ය තුනක්. හැමතැනම යොදන්න බෑ. යෙදෙන්න පුළුවන් ප්‍රත්‍ය තුනක් ඒ තුනෙන් එකක් තමයි ක ප්‍රත්‍ය. එහෙම නැත්නම් ච ප්‍රත්‍ය. එහෙම නැත්නම් ත ප්‍රත්‍ය. ඒක ඔය තුනෙන් එකක් යෙදෙන්න පුළුවන් මේ අර්ථයේ. පැහැදිලිනේ. හැබැයි හැම එකම අපිට ඕන විදිහට දාන්න පුළුවන්. බෑ. බුදු දේශනාවේ යෙදিলা තියෙන විදිය අනුව තමයි අපි මේ යෙදෙන සත්‍ය මොකක්ද කියලා කියන්නේ. ඒකට අපි දැන් මේ හඳන්නේ යන්නේ කෑමට කැමති වෙයි කියන අර්ථයේ තනි ක්‍රියාපදයක්. දැන් මේක තනි ක්‍රියාපදයක් නෙවෙයිනේ. වචන දෙකක්නේ. තුන් ප්‍රත්‍යක් සහ ක්‍රියාපදයක්. ඒ දෙකේම අර්ථය එකතු වෙන විදිහට තනි වචනයක් හදන්නයි යන්නේ. බලමු අපි ඒක කොහොමද හදන්නේ කියලා. ඒකට මෙන්න මේ දෙක හොඳට මතක තියාගන්න. ඒකට මේ කාරණා දෙකම එකට සම්පූර්ණ වෙන්න ඕන. මේ ප්‍රත්‍ය තුන යෙදෙන්න. තුන් ප්‍රත්‍ය පදයකට යෙදෙන්න ඕන. ඒත් එක්කම ඉච්ඡති කියන ක්‍රියාපදයකට කැමැති වීම අර්ථයකුත් ඒ තුන් ප්‍රත්‍ය ඇතුලේ තියෙන්න ඕන. ඔය කාරණා දෙකම එකවර සම්පූර්ණ වෙනවා නම් ඒ තැනකදී මේ ප්‍රත්‍ය තුන යොදන්න පුළුවන්. එහෙම නැතුව මේ දෙකෙන් එකක් යෙදෙන තැනකදී මේ ප්‍රත්‍ය යොදන්න බෑ. පැහැදිලි? හරි. ඒ ගැන වැඩි විස්තර අපි ඉස්සරහට කියමු. ඊළඟ සූත්‍රය කොචාදි වන්නාන මේකත් සරාණං ද්වේ භාවෝ ඉති. කොචාදි වන්නාන මේකත් සරාණං ද්වේ භාවෝ යන සූත්‍රයෙන් සත්තරත් ආදිත් ස්වර සහිත මුල් අකුරට විත්තම් විත්තයක් වේ. කුබ්බෝභාසෝ ඉති කුබ්බෝභාසෝ යන සූත්‍රයෙන් දිත්තේ පුබ්බත් දිත්ත වූ අකුරුවල పూర్వ అక్షరయట అభ్యాస సంజ్ఞ అభ్యాసయన నామయ దిను లబి ఇతరి టికత్ అపి కియాగన గిహిన్ ఇము ఓ అపి మే దిక హెదిలి కరగన ఇముకో ఇట ఈట పస్సే మొకగ్ద కియన్నే මේ ක්‍රියාපද වලට අපි නමක් දෙනවා. මුලින් මේකත් මතක තියාගමු. ඊප්සාර්ථවාචී ක්‍රියාපද. ඊප්සාර්ථවාචී. ඊප්සාර්ථ කියන එකේ තේරුම ඉච්චිතප්ප කියන පාලි වචනේ සිංහල වචනේ. කැමැති වෙනවා කියන අර්ථය ඇති අර්ථය කියවෙන ක්‍රියාපද කියන එකයි තේරුම. මේකේ පොඩි වෙනස්කම් තියෙනවා. ඒවා අපි එහෙම ඊට පස්සේ හදාගමු. ඒතර මෙතන බුජ ධාතුව අපි ගන්නවා. වරහන් ඇතුලේ අපි මේක ලියා ගන්නවා. බොත්තුන් ඉච්ඡති කියන එක තමයි මෙතන ලියවෙන්න ඕන උඩින්ම. බොත්තුන් ඉච්ඡති මෙතෙන් දෙන්න ඕන. බොත්තුන් ඉච්ඡති මේ මෙතන තියෙන එක මෙතෙන් දෙන්න ඕන. තේරුම සිංහලෙන් ඕන ලියා ගන්න. කෑමට කැමති වෙයි. ඔව් මේක ඉතිරි පදේ සම්පූර්ණ හැදෙන හැටි ගැන වැඩි විස්තරي අපි ඉස්සරහට කතා කරමු නේද? මේ ටිකත් ඉවර කරලම කතා කරමු. ඒක උදේට හැදෙයි. ඊට පස්සේ දැන් මේකේ මේ අර්ථයේ අපි දැන් බුජ ධාතුවනේ ගත්තේ. කෑමට කැමති වෙයි කියද්දි බුජ ධාතුව ගත්තේ. එතකොට මේ බුජ ධාතුවේ මුලින් තියෙන ව්‍යංජනය ස්වර සහිත ව්‍යංජනය දුයන්න මේක අපි දිත්ත කරනවා. ඒ දිත්ත කරන්න සූත්‍රය තමයි අපි කිව්වේ කොචාදි වන්නාන මේකත් තරාණං දේ භාව. ඒකේ විස්තර අපි කියවේ නැහැ. ඇයි? අපි මේ සූත්‍රය කලින් අපිට අහු වුණාද නැද්ද? මෙහෙම සූත්‍රයක් අපිට කලින් අහු වුණාද නැද්ද? ඡන්ද කිත්තිය. අපිට එහෙම සූත්‍රයක් අහු වුණාද කලින්? පෙර ජීවිතයක වගේ නේද? ඕකෙන්දී අහ ආව එහෙමද? ඔව්. ආපහු මතක් කරගන්න පස්සේ ගිහිල්ලා හරි නේද? පරොක්ඛා විභක්ති වල පරොක්ඛාවේදී ඒ මුල් පචදා පච කියපු ධාතුව අපච කියලා හදාගන්න අපි ඒ පයන්න දිත්ත කළා. ඒකලෙත් මේ සූත්‍රයෙන්මයි. ඒකත් මතක තියාගන්න. එතකොට ඒ විදියටම මෙතනත් අපි ඒ ගුයන්න දිත්ත කරනවා. එතකොට ගුබුජ කියලානේ දැන් හිටින්නේ. හරි. ඊට පස්සේ අපි දැන් අන්තිමට මේ කියපු කුබ්බෝභාසෝ කියන සූත්‍රයෙන් ඒ මුල් ගුයන්නට අපි නමක් දෙනවා. දැන් මේ ගුයනු දෙකයිනේ. මේ මුල් ගුයන්නට නමක් දෙනවා අබ්බහාස කියලා. ඒකත් මතක තියාගන්න, ඒකට දෙන නම තමයි අබ්බහාස. ඉතින් ඒක නමක් සංඥාවක්. අබ්බහාස. ඉතින් ඒක එච්චර විශේෂයෙන් හිතන්න දෙයක් නෙවෙයි අබ්බහාස කියලා. ඉතින් ඒක සංඥා නාමයක් කියලා හිතාගන්න. හරි. ඊට පස්සේ ඉතිරි ටික අපි බලාගෙන යමු. ဒုတိය චතුත්ථානං පඨම තතියා इति. ဒုတိය චතුත්ථානං පඨම තතියා යන සූත්‍රයෙන් අබ්භාසස්ස චතුත්ථස්ස භස්ස අබ්භාස යන නම ඇති ප වර්ගයේ හතරවැනි වූ මහ ප්‍රාණ භ අකුරට හතියෝගෝ එම වර්ගයේ තුන්වැනි අල්ප ප්‍රාණ බයන්නක් වේ. තේරෙන්නේද? දැන් මේ මහ ප්‍රාණ බයන්න වෙනුවට මේ දැන් කියපු සූත්‍රයෙන් අල්ප ප්‍රාණ බයන්නක් ගන්නවා. මහ ප්‍රාණ භූති දෙක. එතකොට අල්ප ප්‍රාණ බු බවට පත් වෙනවා. පැහැදිලි? ඒ මෙන්න මෙතන මේ තියෙන්නේ අන්න ඒ පියවර. මේ තියෙන්නේ පැහැදිලි ඇති. මහ ප්‍රාණ භුයන්නට අල්ප ප්‍රාණ භුයන්න. ඒක ගත්තේ ဒုတိය චතුත්ථානං කියන දැන් මේ කියපු සූත්‍රයේ. එතකොට ඒකෙන් කෙරෙන දේ හුරු කරගන්න නම් අභාසයේ තිබුණු මහ ප්‍රාණය අල්ප ප්‍රාණ කරනවා. එතකොට දැන් තියෙන්නේ කොහමද? බුබුජ. හරි. අපි ඔක ඉතින් ටික ආයෙ මුලින් ඉඳන් කතා කරගෙන යමු. එතකොට එකයිනේ අභාස කියන්නේ. දැන් උතනත් මහ ප්‍රාණ දෙකක් තියෙනවා. මහ ප්‍රාණ දෙකක් තමයි තියෙන්නේ මේ. නේ? අපි මුල ඉඳන් ආයේ කතා කරන් යනවා. ඊට පස්සේ එතකොට බලමු නේ. හරි. කෝඛේච ඉති කෝඛේච යන සූත්‍රයෙන් ධාත්වන්තස්ස කෝ ධාතු අන්තයට කකාර ආදේශ වේ. මෙය ආදේශ විධාන සූත්‍රයකි. එතකොට ඒකේ අපි කෝ කියන්නේ, කේ කියන්නේ, ච කියන්නේ මේකේ පද තුන. එතකොට කෙටියෙන් මේකේ අර්ථය කේ ච මහ ප්‍රාණ ක ප්‍රත්‍ය පසුව ඇති කල්හි කෝච. එතකොට කකාර ව්‍යංජනන්තස්ස කෝ ව්‍යංජනාන්ත ධාතුවට කකාර ආගමයක් වේ කියන එකයි කියන්නේ. ඒ කියන්නේ ධාතුවේ අන්තය කකාරයක් බවට පත් වෙනවා. අපි ඒක කෙරෙන්නේ මොකක්ද කියන එක බලමු. දැන් මෙතන තියෙන්නේ ධාතුව භුජනේ. ඒකේ මේ ධාත් මේකේ ස්වර ලොප් කරලා දැන් භුජ් කියලන් තිබුණේ. මෙන්න මේ කියන හල් ජකාරයට ධාතුවේ තිබුණු මේ ධාතු අන්තයට හල් ජයන්නට හල් කයන්නක් වෙනවා කියන එකයි තේරුම. හල් ජයන්න වෙනුවට හල් කයන්නක්. ඒක දැන් තියෙන්නේ. දැන් කලින් තිබුණේ බුබුච් කියලා. දැන් ඒක බුබුක් වෙනවා. පැහැදිලි? හරි. අපි ආපහු මුල ඉඳන් බලාගෙන යමු. හරි. ඊට පස්සේ බුබුක් සද්දතෝ බුබුක් ශබ්දය කෙරෙන් පරව ධාතු පච්චයෙහි විභක්තියෝ ඉති ධාතු පච්චයෙහි විභක්තියෝ යන්වෙන් බුත්තත්ත කියන ලද බැවින් අපි මේ පදේ මෙතෙන් ගමු. බුබුක්ක සද්දතු බුබුක්ක ශබ්දය කෙරෙන් කරව තී ආදී විභක් ආඛ්‍යාත ප්‍රත්‍යෝ වෙති. බුබුක්කති බුබුක්ඛන්ති ඉති ආදී යනාදී පද සැකසේ. හරි. ඔන්න ඊට පස්සේ එකෙන් හැදෙන ක්‍රියාපදේ තමයි අන්තිමට මේ උදාහරණයකට පෙන්වන්නේ. මොකද්ද? බුබුක්කති බහුවචනේ බුබුක්ඛන්ති. තේරුම මොකද්ද? කෑමට කැමති වේ. ඒක බුබුක්කති කියන එකේ තේරුම කෑමට කැමති වේ. ඒක අපි මුලින් නම් ආපහු ඉක්මනට බලාගෙන යමු කොහොමද මේ පදේ හැදුනේ. ඒක මේ ධාතුපච්චයේහි විභක්තියෝ කියන අපි මේ සූත්‍රවල තේරුමත් ඉක්මනට බලාගෙන යමු. කෝක් හේච කියපු සූත්‍රයේ තේරුම කෝක් හේච. අපි අර කලින් කීවනේ මේ ඊත්සාර්ථය ප්‍රකාශ කරන පත්‍ය තුනක් තියෙනවායි කියලා. ක ච ස කිය ඒ ප්‍රත්‍ය තුන අතුරින් මහා ප්‍රාණ ක ප්‍රත්‍ය යෙදුනොත් යම් තැනකදී ඒ අවස්ථාවේදී ධාතුවේ අන්ත අකුර තියෙනවනේ. ධාතුවේ අන්ත ව්‍යංජනය ඒක කයන්නම් බවට පත් වෙනවා. පැහැදිලි? ඔව්. මහා ප්‍රාණ කයන්න තිබුණොත් පිටිපස්සේ අපි මෙතනදී ආපහු කතා කරගෙන යද්දි පැහැදිලි වෙයි. ඊට පස්සේ ඊළඟට ධාතු පච්චයේහි විභක්තියෝ කියන සූත්‍රයෙන් කියවෙන්නේ ධාතුන්ගෙන් පස්සෙත් ඒ වගේම ප්‍රත්‍යයන්ගෙන් පස්සෙත් ආඛ්‍යාත ප්‍රත්‍ය යොදන්න පුළුවන්. දැන් අපි මේ වෙනකන් කතා කරේ ධාතුන්ගෙන් පස්සේ ආඛ්‍යාත ප්‍රත්‍ය යොදන හැටි. ඊට අමතරව ඇත්තටම අපි මේ වෙද්දී ප්‍රත්‍යයන්ගෙන් පස්සෙත් ආඛ්‍යාත ප්‍රත්‍යයදන හැටි කතා කරා. කොහොමද විකරණ ප්‍රත්‍යයන්ගෙන් පස්සේ? පැහැදිලිනේ. ඒතර මෙතන මේ සූත්‍රයෙන් කියවෙන්නේ ධාතුන්ගෙන් පස්සේ ඒ වගේම විකරණ ප්‍රත්‍ය මේ කියපු ක ච ස ආදී ඊත්සාර්ථ වාචී ප්‍රත්‍ය ඒ වගේන් පස්සේ ආඛ්‍යාත ප්‍රත්‍ය යොදන්න පුළුවන්. තී අන්ති සීධ මීම ආදී ආඛ්‍යාත ප්‍රත්‍ය යොදන්න පුළුවන් මේ කියපු ඊත්සාර්ථ වාචී ඒ ප්‍රත්‍ය වලින් පස්සේ. පැහැදිලිනේ? පැහැදිලි කතා. ඒකට මෙතනින් පස්සේ දැන් අපි ක්‍රියාපදයන් හදන්න යන්නේ. එහෙනම් ආඛ්‍යාත ප්‍රත්‍යයක් එකතු කරන්න එපායේ. ඒකයි මේ කියන්නේ. අපි දැන් මේ ඊත්සාර්ථ වාචී ක්‍රියාපදයක් හදන්න යන නිසා ඒ ප්‍රත්‍ය වලින් පස්සේ ආඛ්‍යාත ප්‍රත්‍ය අපව අලුතෙන් එකතු කරනවා අපිට ගැළපෙන විදියට. උක්ත පදය සෝ කියලා තිබුණා නම් ති. තේ කියලා තිබුණා නම් අන්ති. ඒ විදියට සුදුසු විදියට ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කර ගන්නවා. අපි එමුනම් මුල ඉඳන් ආපහු බලාගෙන යමු කොහොමද පදේ හැදුනේ. ඒතර බුජ දහත් අපි මෙතන ලියා ගන්නවා මුලින්ම බොත්තුං ඉච්ඡති කියලා ලියා ගන්නවා. මේ ටික ලියා ගන්න එපා. ඒතර බුජ පාලන විවහරණේසු කියන එක අපි පස්සේ ලියන්නේ. ඒක මෙතෙන් අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපි දැන් මේ බොත්තුන් ඉච්ඡති කියන පදේ හදන්න යන්නේ. ඒ අර්ථයේ පදයක්. ඊට පස්සේ භුවාදයෝ ධාතවෝ ඒ විදිහට ඒ ටික ඇවිල්ලා අපි මෙතන ඊට පස්සේ මෙතනදී දෙවෙනි පදේ මේ භුවාදයෝ ධාතවෝ කියන තැනදී බොත්තුන් ඉච්ඡති කියන අර්ථයේ මේකේ මතක තියාගන්න මෙන්න මේ ටික අපි ගන්නෙ යටට. මේක අපි යටට ගන්නෙ. මුලින්ම මතක තියාගන්න මේ පළවෙනි පෙළට අපි ලියා ගන්නවා බොත්තුන් ඉච්ඡති ජින වචන යුත්තංහි. ඊට පස්සේ ඒත් එක්කම අපි ගන්නවා බුජ ගස හර සුපාදීහි මේ ඉච්ඡාර්ථ ප්‍රකාශ කරන මේ සූත්‍රය. ඒක අරගෙන ප්‍රත්‍ය අපි මෙතෙන් එකතු කරලා පෙන්නනවා. බොත්තුන් ඉච්ඡති දන ක, බොත්තුන් ඉච්ඡති දන මා ප්‍රාණ ක ප්‍රත්‍ය. ඊට පස්සේ අපි මේකේ බොත්තුන් කියන පදේ හැදිලා තියෙන්නේ කොහොමද? මේ බුජ ධාතුවෙන් තමයි බොත්තුන් කියන පදේ හැදුනේ. බුංජිතුන් කියන අර්ථය. බුංජිතුන් කියන අර්ථයම තමයි බොත්තුන් කියලා කියන්නේ. ඒ නිසා අපි ඒ බොත්තුන් කියන පදය වෙනුවට යටින් ලියා ගන්නවා බුජ. බුජ ධන. මොකද අර බොත්තුන් ඉච්ඡති කියන අර්ථයමයි කියවෙන්නේ බුජ ධනක කියන එකේ. බුජ ධනක. ඒ නිසා අපි බොත්තුන් ඉච්ඡති කියන එක වෙනුවට අපි දැන් ලියාගන්නේ බුජ ධනක. ඊට පස්සේ තපේකේ ධාතු සන්තෝ ලෝකෝ නේක සරස්ස කියන සූත්‍රයෙන් අපි ධාතු අන්තය ලොප් කරගන්නවා. එතකොට දැන් තියෙන්නේ බුජ් ධන ක කියලා. බුජ් ධන ක. ඊට පස්සේ මෙන්න මෙතෙන් අපි එනවා. දැන් තියෙන බුජ් ධනක. ඊට පස්සේ අපි මේ මුල තියෙන භුයන්න විත්ත කරනවා. ඒ කරපු සූත්‍රය අපි කලින් කීවා කොචාදි වන්නාන මේකත්තරාණං ද්වේ භාවෝ කියන සූත්‍රයෙන් මේ මහා ප්‍රාණ භුකාරය විත්ත කරනවා. ඒකට දැන් තියෙන්නේ බුබුජ් ධනක. බුබුජ් ධනක. හරි දෙයි ටික එනකම් පැහැදිලිද විමල ජීවයස්ම? ඒ ටික වෙනකම් පැහැදිලිද? පැහැදිලි. හරි. ඊට පස්සේ දැන් මේ මුල් භුයන්නට අපි නමක් දෙනවා මහා ප්‍රාණ. දැන් ප්‍රශ්නයක් ඇහුවානේ කලින් නේද? දැන් ඔන්න මහා ප්‍රාණ භුකාර දෙකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ මුලින් තියෙන මහා ප්‍රාණ භුකාරයට අපි නමක් දෙනවා අබ්භාසෝ කියලා. ඒ දෙන සූත්‍රය තමයි කුබ්බෝබ්භාසෝ කියන සූත්‍රයේ මේ මුල් භුයන්නට අපි නම දෙනවා අබ්භාස කියලා. ඊට පස්සේ මෙන්න මේ ဒုတိය චතුත්ථානම් පඨම තතිය කියන සූත්‍රයෙන් වර්ගයක හතරවෙනි සහ දෙවෙනි අකුරු වලට අනුපිළිවෙලින් තුන්වෙනි සහ අනිත් පැතර දෙවෙනි සහ හතරවෙනි අකුරු වලට අනුපිළිවෙලින් පළමු සහ තුන්වෙනි අකුරු ආදේශ කරනවා. කෙටියෙන්ම කිව්වොත් වර්ගයක තියෙන මහ ප්‍රාණ අකුර වෙනුවට අල්ප ප්‍රාණ අකුරක් ගන්නවා කියන එකයි තේරුම. එහෙමනම් දැන් මෙන්න දැන් මහ ප්‍රාණ අකුරක් තිබුණේ, මහ ප්‍රාණ අකුරු දෙකක් තිබුණේ, මුල් මහ ප්‍රාණ අකුර අල්ප ප්‍රාණ කළා. මේ තියෙන්නේ පැහැදිලි මෙතන. එතකොට ඒක කරන සූත්‍රය තමයි ဒုတိය චතුත්ථානං කියලා අපි කියවේ. ඒකේ අර්ථය පැහැදිලි ඇති. එතකොට මේ අබ්භාස කියලා හඳුන්වපු මුල් අර දිත්ත උනායින් පස්සේ අබ්භාස කියලා හඳුන්වපු ඒ මහා ප්‍රාණ අකුරට තමයි අපි අල්ප ප්‍රාණ අකුරක් ගන්න. එහෙම නැත්නම් මේ මැද තියෙන ඒවා හැම අල්ප ප්‍රාණ කරන්න බෑ මේ සූත්‍රේ. පැහැදිලි නේ? අබ්භාසයේ තමයි එහෙම අල්ප ප්‍රාණ කරන්න. ඔව්. මහා ප්‍රාණම වෙන්න ඕන නැහැ. දිත්ත උනාම තියෙන මුල් අකුරට දිත්ත උණු උනාම දැන් දිත්ත වෙනවනේ. ඒ තියෙන මුල් අකුරට අබ්බහස කියන නමක් දෙනවා. ඒක මහා ප්‍රාණ උනත් අල්ප ප්‍රාණ උනත් ඒක අබ්බහසම තමයි. දැන් පච ධාතුවේ පපච කියලා එද්දි ඒ මුල් පයන්නට අපි අබ්බහස කියලා කියනවා. ඒ අපි මෙතන හදලා තියෙන එක වෙනස් නිසා ඒක දැන් හදද්දි තේරෙන්න ඕන. දැන් මුලින්ම අපි මේ අර්ථයෙන් හදන්න යන්නේ. ඒ අර්ථයේ විග්‍රහ වාක්‍ය තමයි මෙතන ලියවෙන්න ඕන. ඒක අපි විග්‍රහ වාක්‍ය කියනවා බොත්තුන් ඉච්ඡති. ඒතර ඒ අර්ථයෙන් එන්න අපි මෙන්න මේ මා අර ක ප්‍රත්‍ය ගන්නවා. පැහැදිලිනේ? එතකොට ඒ ක ප්‍රත්‍ය ගත්තම බොත්තුන් ඉච්ඡති කියන අර්ථයෙන් අපි ක ප්‍රත්‍ය ගත්තේ. ඒ නිසා බොත්තුන් ඉච්ඡති කියන මුළු කොටස එරිම අර්ථය අර භුජ ධන ක කියන එකෙන් කියවෙනවා. ඒ නිසා අර කලින් කියපු ටික අයින් කරලා ඒ වෙනුවට භුජ කියන කොටස ඉතිරි කරගන්න. කලින් ඒ වගේ කරපු විදිහම තමයි. හරි. ඊට පස්සේ දැන් මේක අල්ප ප්‍රාණ කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ කෝ කේච කියන සූත්‍රයෙන් කියවේ මොකක්ද? මහා ප්‍රාණ කයන්නක් පිටුපසින් ඇති කලෙහි ධාතුවේ අන්තයට කකාරයක්ද වේ. කකාර ආදේශයක් වෙනවා. මහා ප්‍රාණ කයන්න ක ප්‍රත්‍ය ඊප්සාර්ථ ක ප්‍රත්‍ය පිටුපසින් තියෙන අවස්ථාවේදී ධාතුවේ අන්තය හල් කයන්නක් වෙනවා. ඒ නිසා දැන් තිබුණේ බුබුජ් කියලා. ඒක බුබුක් බවට පත් වෙනවා. ඒ ටික වෙනකම් පැහැදිලිද? පවර චිත්තස් පැහැදිලි. ඊට පස්සේ දැන් තියෙන්නේ කොහොමද? බුබුක්ක කියලා. අර මහා ප්‍රාණ ක ප්‍රත්‍යත් එක තුනම බුබුක්ක කියලා තියෙනවා. ඒකට දැන් අපි කැමති විදියට ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කරගෙන යනවා. තී යන්ති සීත වීම ඒවා ඒ වාක්‍යයට ගැලපෙන විදිහට එකතු කරගෙන යනවා. ඒතර දැන් මේක අපි සාමාන්‍යයෙන් ප්‍රථම පුරුෂ ඒක වචනයෙන් තියෙන නිසා බුබුක්කති කියලා මුල් පදේ හදනවා. බහුවචන පදේ බුබුක්කන්ති කියලා හැදෙනවා. ගෞතම වංශායත්ම මේකේ තේරුම මොකක්ද දන්නේ? මොකක් ඈ කෑමට කැමති වේ. ඔය හැමෝම එකට නම් කැමති නේද? අපි තව වාක්‍යයක් හදුවොත් මෙතන නම් එහෙම කඩයක් හදින්නේ නෑ. නිදන්නට කැමති වේ නේද? ඔය අර්ථය තියෙනවා. ඒතර බුබුක්කති කියන එකේ තේරුම මේක සමානයි බොත්තුන් ඉච්ඡති. බුංජිතුන් ඉච්ඡති. ඔයක බුදු දේශනාවේ ඒ අර්ථයෙන් යෙදිලා තියෙනවා නම් පුළුවන්. ඒ අර්ථයක් තියෙනවා. පැහැදිලිනේ? ඒතොර බුබුක්කති කියන එකේ තේරුම කන්නට කැමති වේ. බලමු බුදු දේශනාවෙත් ඔබ යෙදිලා තියෙනවද කියලා. ඔය බුබුක්ක කියන කොටක නේද? පේනවද දන්නේ? මේ තියෙන්නේ ජාතක අට කතාවේ. මේක පෙන්නලා තියෙන විදිය. එතකොට මේක යෙදিলা තියෙන ගාථාව මේ තියෙනවා. මේ තියෙන්නේ සත්ත තින්දුක මද්දක්කින් විතමට්ටම් බුබුක්කිතෝ පපාත මබිලම් බන්තං සම්පන්න ඵලධාරිනම් කියලා මේ ජාතක ගාථාවක් තියෙනවා. එතන මෙතන තියෙනවා පාඨයක් බුබුක්කිතෝ කියලා. අන්න ඒක අට කතාවේ පැහැදිලි කරනවා යට මොකක්ද මේ බුබුක්කිතෝ කියන එකේ තේරුම. බුබුක්කිතෝති සංජාත බුබුක්කෝ ඡාතජ්ජත්තු ඡාතජ්ජත්තු. ඒ කියන්නේ බඩගිනි ඌ කියන එකයි. බඩගිනි හටගත්තේ ඒ කියන්නේ කන්න කැමති. ඒක කියන්නේ සංජාත බුබුක්කෝ හටගත් කෑමේ ආශාව ඇති කියන එක තමයි බුබුක්කිතෝ කියන එකේ තේරුම. ඔන්න කියදලා තියෙන විදිය. ඔය වගේ තව යෙදුණු තැන් තියෙනවා හිමීට පස්සේ කාලෙක හොයලා බලන්න. නේද? හරි. ඒකට අන්න ඒ වගේ දැන් නැත්තම් අපි මේ ව්‍යාකරණය ඔන්න ඉගෙන ගන්නේ නැතුව නිකම්ම ඔක පාලියෙන් කියවා යනවාද? සිංහල පරිවර්තන තියෙන නිසා නම් හොඳයි. නේද? ඉතින් එහෙම නැතිව අපි කියවන් ගියොත් මේ වගේ එක තේරුම් මේක මොකක්ද? මේ වචනේ කියලා දැනගන්න මෙන්න මේ රීතිය ඒකට දැනගෙන තියෙන්නේ. පැහැදිලි? හරි. හරි. එහෙමනම් අපි ඉතිරි කොටස රියම් ඉස්සරහට නේද? මේ ටිකේ මොකක් හෝ ගැටුවක් තියෙන ඉක්මනට අහම බලන්න. එතන මෙතනින් සටහනක් දාගන්න ඕන මේකේ තේරුම බොත්තුන් ඉච්ඡති. ඒක බොත්තුන් කියන එක වෙනුවට අපිට භුංජිතුන් කියලා තියදෙනවා. භුංජිතුන් එහෙමත් ඉතින් බොහෝම යෙදිලා තියෙනවා. ඒ නිසා භුංජිතුන් ඉච්ඡති කියලා ලියාගත්තත් වරදක් නැහැ. හරි. අපි ඉතිරි ටික බලාගෙන යමු. එහෙමනම් ඊළඟ යෙදීම කොහොමද කියලා. මේකෙදි ඉතින් මේ යන රටාවටම මේක ගියත් වරදක් නැහැ මේ සූත්‍රවල. මෙතනදී මේ එයට කැමති වේ කියන අර්ථයේ ච ප්‍රත්‍ය ගත්තා කියලා මේ විදිහටම ගියත් අපි එහෙම්ම ගියත් වරදක් නැහැ. හරි. ඊළඟ කොටසට එහෙමනම් යමු. ඒවං මෙසේ ගත අදනි ගස ධාතුව අනුභව කිරීම අර්ථෙහි වැටේ. චේ මහප්‍රාණ ච ප්‍රත්‍ය පරකල්හි. ඒ කියන්නේ ඊප්සාර්ථ ච ප්‍රත්‍ය. අපි කියවනේ ප්‍රත්‍ය තුනයි ච ච ස. ඒකෙන් ච ප්‍රත්‍ය පසුව ඇති කල්හි. විත්තාදී විත්ත ආදිය සිදුවේ. කවක් ගත්ත චවග්ගෝ ඉති. කවක් ගත්ත චවග්ගෝ යන සූත්‍රයෙන් අබ්භාසස්ස ගත්ත අබ්භාස යන නම ඇති මහ ප්‍රාණ ඝ ප්‍රත්‍ය ඝ අකුරට ජෝ මහ ප්‍රාණ ජ ප්‍රත්‍ය වේ. ဒုတိယාදීනා ဒုတိය චතුත්තානං යනාදී සූත්‍රයෙන් ජත් අබ්භාස ඌ ජ අකුරට තතියෝජෝ. එම වර්ගයේ තුන්වැනි කියපු අල්ප ප්‍රාණ ජයන්නක් වේ. හරි. එතකොට මේ කියපු සූත්‍රය ආදේශ විධාන සූත්‍රයක්. එතකොට මේකේ පද වෙන්වන්නේ වෙන් වෙන්නේ ක වග්ගස්ස කියන්නේ එක පදයක්, ච වග්ගෝ කියන්නේ එක පදයක්. එතකොට පද දෙකයි. පැහැදිලිනේ? එතකොට මේකේ පද වෙන් කරලා අර්ථ ගත්තම මේකට අබ්භාසයේ කියන පදේ අනුවර්තනය කරගෙන අර්ථ කියනවා. අබ්භාසයේ අබ්භාසයෙහි පවතිනා වූ අපි කීවේ නැතත් කමන්නේ හැමෝම නේද? අර ටිකක් වෙලා යන නිසා කෙටියෙන් අපි කියාගෙන යන්නම්. එතකොට ක වග්ගස්ස ච වග්ගෝ කියලා ඉවෙන් කරගන්න ඕනේ. එතකොට ක වර්ගයහට අබ්භාසයේ වැටෙන ක වර්ගයට ච වර්ගය ආදේශ වෙනවා. මොකක්ද එතකොට ඒකෙන් කියන්නේ? අපි ලියමු බලන්න කවුද කොටපොලායස්. මෙතන ඉස්තරලා ක වර්ගය කියනවා, හරියටම ඒ කෙරින්ම යටින් ච වර්ගය විසිනවා. මේ ටික මකලා. හරි. එතකොට මේ කියන්නේ අබ්භාසය කියන තැන. අබ්භාසය කියලා කියේ මොකේටද? අර ditthaya උනාම ඒ ditthayේ මුලින්ම තියෙන මුල් අකුරට. ditthayේ මුල් අකුරට. අන්න ඒ මුල් අකුරට, මුල් අකුර ක වර්ගයේ අකුරක් නම් හරියටම ඊට සමාන ව යෙදෙන, එහෙම නැත්නම් අපි කියමු තුන්වෙනි අකුර කියලා, වර්ගයේ තුන්වෙනි අකුර නම් ච වර්ගයේ තුන්වෙනි අකුර ආදේශ වෙනවා. ක වර්ගයේ හතරවෙනි අකුර නම් ච වර්ගයේ හතරවෙනි අකුර ඒ වෙනුවට ආදේශ වෙනවා කියන එකයි මේකේ තේරුම. ලියවෙන අකුරු පහ ක වර්ගයේ අකුරු පහ. ඉදිරියට ඔව් ඔව් ටිකක් ඈතින් ඈත ඈතින් ටිකක් හා ඒත් තමයි කමන්නේ. ඒ කෙලින්ම හරියටම ලියාගෙන යනවා ච වර්ගය. තව ටිකක් පහයි. හරි. යටට ඊතලකින් එක ගහගෙන ඉන්න ආදේශකෙන්. හරි. අපි ඉතිරි ටික ඒත් එක්ක දැන් බලාගෙන යමු. මේ වෙනකම් මොකද්ද කීවේ? දැන් අපි හදන්න යන්නේ ගස ධාතුවෙන් පස්සේ ගස අදනේ. එහෙම නැත්නම් ගස ධාතුව අනුභව කිරීමාර්ථයේ යෙදෙන ගස කියලා ධාතුවක් තියෙනවා. කොහොමද අපි දැනගන්නේ මෙහෙම ධාතු තියෙනවද කියලා? කොහොමද දැනගන්නේ චන්දසුමන ආයස්ම? එහෙම ධාතු තියෙන කොහොමද දැනගන්නේ? දැන් අපි කියපු නිසාද? ඈ? ඒක හොයාගන්න කිව්වොත් කවුරු හරි කොහෙද තියෙන්නේ? ඔය ධාතු මංජුසාවේ තියෙනවා. ඒකට ඒ තැන් වලින් අපි දැනගන්න ඕන මෙහිම ධාතුවක් තියෙනවායි කියලා. මේ තියෙන ධාතු මංජුසාවේ ගස ධාතුව පින්නන තැන මේ අස ගස අදනේ ගස අදනස්මින් ඉස පරියේසේ ඉසු ඉච්ඡායන් ඔය විදිහට පින්නනවා ධාතු මංජුසාවේ කොහොමද මේක යෙදෙන්නේ කියලා. ඒත් ඒකයි මේ පින්නේ ගස අදනේ කියලා මේක නම් කරන්නේ. ගස ධාතුව අදන, එහෙම නැත්නම් ආහාර ගැනීම අර්ථයි. ඒකයි මේ පින්නේ මෙතන අපි ගස ධාතුව ආහාර ගැනීම අර්ථෙහි යෙදේ කියලා ගත්තා. ඊට පස්සේ එහෙම ගත්තයින් පස්සේ දැන් කලින් කියපු විදියටම ඉතිරි මුල් කටයුතු ටික දැන් වෙන්න ඕන. කොහොමද මේ ධාතුවත් එක්ක ගසිතුන් ඉච්ඡති, එහෙම නැත්නම් ආහාර ගැනීමට කැමති වේ කියන අර්ථයේ යෙදෙන්නේ මහා ප්‍රාණ ච ප්‍රත්‍ය. අපි අර කියපු ප්‍රත්‍ය තුනක් තිබුණානේ නේද? ක ච ස කියලා එකෙන් ච ප්‍රත්‍ය යෙදෙන තැනක් තමයි ගස ධාතුවත් එක්ක. ඒ නිසා අපි මහා ප්‍රාණ ච ප්‍රත්‍ය ගන්න. මේ තියෙන්නේ අරගෙන ඊට කලින් අපි ජින වචන යුත්තන් හි භුවාදයෝ ධාතවෝ එහෙම අරගෙන ගස ධාතුවේ පද ඒ ධාතුවන්ත ආයන්න ලොක් කරලා දැන් තියෙන්නේ ගස් දන ඊට පස්සේ ච. මේක තේරුම එතකොට ඒ ච ප්‍රත්‍ය ගත්තේ මොන අර්ථයේද? ගසිතුං ඉච්ඡති කියන අර්ථය. පැහැදිලි නේ? ච ප්‍රත්‍යේ අර්ථය ගසිතුං ඉච්ඡති. ඒ නිසා අපි ඒ කොටස දැන් අපිට අවශ්‍ය නැහැ. මොකද ඒ අර්ථයම තමයි මේ ටිකෙන් කියවෙන්නේ. ඊට පස්සේ අර කලින් විදියටම ditta ආදිය සිද්ධ වෙනවා. කොහොමද ditthaya siddha kale kochaadi vannana mekas taranaan kiyapu sootreyen මේ මුල ගස ධාතුවේ තියෙන මේ මුල් මා ප්‍රාණ ගයන්න ditth වෙනවා. ඊට පස්සේ දැන් තියෙන්නේ කොහමද? ගඝස් දනච. ගඝස් දනච. ඊට පස්සේ මේ මුල් අකුරට අපි නමක් දුන්නා මේ මුල් ගයන්නට අබ්භාස කියලා. පුබ්බෝබ්භාසෝ සූත්‍රේ මේකට නමක් දෙනවා අබ්භාස කියලා. ඊට පස්සේ දැන් අපි මේ කතා කරපු සූත්‍රයෙන් මේක දැන් මහා ප්‍රාණ ගයන්න කියන්නේ ක වර්ගයේ අකුරක්නේ. කීවෙනි අකුරද? ක වර්ගයේ හතරවෙනි අකුර. මේ පේනවා ඇති බෝඩ් එකේ ලියලා තියෙන්නේ නේද? එතකොට ක වර්ගයේ හතරවෙනි අකුර තමයි මහා ප්‍රාණ ගයන්න. ඒ වෙනුවට ක වර්ගය වෙනුවට ච වර්ගයේ අකුර ගන්න කියලා කියනවා. ඒ අබ්භාසයේ තියෙන ක වර්ගයේ අකුරක් තියෙනම් අබ්භාසයේ ඒ වෙනුවට ච වර්ගයේ අකුරක් ගන්න. ඒ නිසා මේ ඒ කෙලින්ම තියෙන අකුර ගන්න. ඒ නිසා ක වර්ගයේ හතරවෙනි අකුර වෙනුවට ච වර්ගයේ හතරවෙනි අකුර ගත්තා. පැහැදිලිනේ? ඒ නිසා තමයි මෙතන මෙන්න මේ මහා ප්‍රාණ ගයන්න වෙනුවට මහා ප්‍රාණ ජයන්න ගත්තේ. දැන් කොහොමද තියෙන්නේ? ජගත් දනච. ඊට පස්සේ තවත් සූත්‍රයක් තියෙනවා. අපි ඒ ටිකක් කතා කරගෙන ඒ ටිකත් අපි කියවා. ඊට පස්සේ ဒုတိය චතුත්ථානං කියන සූත්‍රයෙන් මේ මහා ප්‍රාණ ජයන්නට අල්ප ප්‍රාණ ජයන්න. පැහැදිලිනේ? ඊට පස්සේ දැන් තියෙන්නේ කොහොමද? ජග්ඝස් දනච. ජග්ඝස් දනච. ඊට පස්සේ අපි බලමු මොකක්ද වෙන්නේ. ඊළඟ සූත්‍රය අපි කතා කරගෙන යමු. අන්තස් සිවන්නාකාරෝ වා ඉති. අන්තත් සිවන්නාකාරෝ වා යන සූත්‍රයෙන් අබ්භාසන්තස්ස ඊ. අබ්භාසයේ අන්තයට ඊකාර ආගමයක් වේ. මෙය ආදේශ විධාන සූත්‍රයකි. ඒතර මේකේ පදවින් කරන්නේ අන්තස්ස ඉවන්නාකාරෝ වා කියලා. මේකේ පද තුනයි. ඒතර කෙටියෙන් මේකේ අර්ථය අබ්භාසස්ස අන්තස්ස. අබ්භාසයාගේ අන්තයට වා විවස්තිත විභාෂා වශයෙන් ඉවන්නාකාරෝ ඉවර්ණයත් අකාරයත් යෙදෙනවා කියන එක. ඉවර්ණයත් අකාරයත්. ඒතර අපි මෙතනදී ඉවර්ණය තමයි ආදේශයේ විදියට ගන්න. එතකොට අබ්භාසයේ අන්තය යන්නක් වෙනවා. එතකොට දැන් තිබ්බේ කොහොමද? දැන් මෙතන තිබුණේ ජ කියන අයන්නනේ. මේ අයන්න යන්න බවට පත් වෙනවා. ඊට පස්සේ දැන් ජිග. ජිගත් ච. ජිගත් ච කියලායි තියෙන්නේ මේ ටික මෙතෙන් එනකන්. අන්තත් සිවන්නෝ ඉවන්නාකාරෝ වා සූත්‍රයෙන් මේ විදියට ජි ගත් ච කියලා හිටියා. ඊළඟට අපි ඊළඟ සූත්‍රයට යමු. ব্যঞ্জনান্তස්ස චෝ චප්පච්චේසු චාති. ව්‍යංජනන්තස්ස චෝ චප්පච්චේසු ච යන සූත්‍රයෙන් ධාත්වන්තස්ස චෝ ධාතු අන්තයට අල්ප ප්‍රාණ චකාරයක් වේ. ජිඝච්ඡති යනුවෙන් පදයේ සැකසේ. ඊට පස්සේ මොකක්ද උනේ බලමු. පේනවා ඇති දැන් මෙතනදී දැන් තිබුණේ ජිඝස් දනච කියලානේ. දැන් මහ ප්‍රාණ ඡයන්නක් පිටපස්සෙන් තියෙන්නේ. එහෙමනම් ඒකෙම අල්ප ප්‍රාණය තමයි මෙතන ධාතුමන්තේ විදිහට එන්නේ. ඒකත් මතක තියාගත්තම දෙති. දැන් කලින් එකේ මතක ඇති හෝ කේච කියන සූත්‍රයෙන් පිටපස්සෙන් මහ ප්‍රාණ ඡයන්නක් තිබුණා නම් ධාතු අන්තය අල්ප ප්‍රාණ ඡයන්නක් වුණා. මෙතනදී මේ ප්‍රත්‍ය ඊප්සාරත් ප්‍රත්‍ය මහ ප්‍රාණ ඡයන්න නිසා ධාතු අන්තය අල්ප ප්‍රාණ ඡයන්නක් වෙන්නේ. පැහැදිලිනේ. ඒ නිසා මෙතන ජිග්ගස් කියන තැන තියෙන හල් සකාරය හල් චකාරයක් වෙනවා. මොකද ධාතු අන්තය හල් සකාරය මේ තියෙන ධාතුවේ අන්තයනේ. ගස ධාතුවේ අන්තයනේ අල්පයන්න කියන්නේ. ඒ ගස ධාතුවේ අන්ත හල් සයන්න හල් ඡයන්නක් වෙනවා. ඊට පස්සේ දැන් තියෙන්නේ කොහමද? ජිග්ගච්ඡ ජිග්ගච්ඡ කියලා තියෙනවා. දැන් ඔන්න මේක හරියට අර පච වගේ අංගයක් වගේ අංගයක්. තේරෙන්නේ? ඊට පස්සේ දැන් කැමති විදියට අර ආඛ්‍යාත ප්‍රත්‍ය කැමති එකක් එකතු කරගන්න. අපි පුරු නිසා ඉතින් තී අන්දී කියන මොන් දෙක විතරක් ගන්නවා. ඒකෙත් මුල් පළවෙනි එක විතරක් ගත්තම ඇති. මේක නම් එකයි හදලා තියෙන්නේ බාලාවතාරේ. ඒ නිසා අපි පදේ හදා ගන්නවා තී ප්‍රත්‍ය එකතු කරලා ජිග්ගච්ඡති. ඔගේ තේරුම එතකොට මොකද්ද තේරුම? ආහාර ගැනීමට කැමති වේ. ඉතින් කලින් කියපු එකට අර්ථයෙන් බොහොම සමානයි. පැහැදිලි නේ? එතකොට ජිග්ගච්ඡති කියන වචනයෙන් තමයි ජිග්ගච්ඡා කියලා පදෙත් හැදිලා තියෙන්නේ. තව ජිගච්ඡා කියලා කියන්නේ බඩගින්නටනේ. ඉතින් බඩගිනි කියලා කියන්නේ කන්න කැමති කියන එකනේ නේද? ඔව්, ඉපදෙත් හැදේ. ඒ වෙන ධාතුව කියන්නේ ගුප. ඔව්. ඊට පස්සේ අනිත් ප්‍රත්‍ය කැමති විදිහට යොදන්න පුළුවන්. ඒ කියන්නේ මොන වගේ එකක්ද එහෙම? ඒ තැනක නම් ඉච්චර යෙදෙන බවක් නම් පේන්නේ නැහැ. ඒතර ඒ තැනකින්දී නම් අපිට කියන්න වෙන්නේ ගතිතුං ඉච්ඡති. ගති තුම්පදේන තමා යොදන්න වෙන්නේ. මොකද ඒ කැමති කියන අර්ථයේ යෙදෙනවා මිසක කැමතිද කියලා අපිට අහන්න පුළුවන්. කිං ත්වං ජිගච්ඡති. කිම ඔබ ආහාර ගන්නට කැමති වෙහිද? එහෙම යොදන්න පුළුවන්.
එතකොට
එහෙමනම් යදිනවා. ඉතින් ඒවා බුද්ධ දේශනාවෙන් හයිය දෙනවද කියන එක හිතලා බලන්න ඕන පොඩ්ඩක්. ඉච්චර යදිලා නැහැ. මේ වගේ බොහෝම අඩුවෙන් තමයි යදිලා තියෙන්නේ. ප්‍රීතිය දැනගන්න විතරක් අපි දැනට මේ විදිහට කතා කරගෙන යමු. යදින දැන් තනියෙන් හිමීට බලලා තියාගන්න පස්සේ කාලෙක නේද? කොහෙලා බලන්න තියෙන තැන්. හරි. අපි එතකොට දැන් ඒ පද දෙක හැදුවා. ඊළඟ එකත් හදාගෙන යමු බලන්න. ඔන්න අපි ප්‍රත්‍ය තුනක් ගැන කතා කළානේ. ඊප්සාර්ථ ප්‍රත්‍ය තුනක්. ක ච ස කියලා. අපි එකෙන් දෙකකින් උදාහරණ බැලුවා. ඔන්න දැන් තුන්වෙනි උදාහරණයට එන්නේ ස කියන ඊප්සාර්ථ ප්‍රත්‍ය යෙදෙන අවස්ථාව. බලමු. හර හරණි. හර ධාතුව ගැනීම අර්ථයෙහි වේ. හරස්ස ගින්සේ ඉති. හරස්ස ගින්සේ යන සූත්‍රයෙන් ගින් හර ධාතුවට ගින් ආදේශය වේ. හස්ස ජෝ ඉති. ඔයක හස්ස වෙන්න බෑ. ගස්ස වෙන්න ඕනේ. ඒක ගයන්න. ගස්ස ජෝ. ගස්ස ජෝ ඉති. ගකාරයට ජකාර ආදේශ වන්නේ යැයි. ජෝ ඡ වර්ගයේ තුන්වෙනි ජ ජකාර ආදේශයක් වේ. ඒ කියේ මොකද්ද? අපි ඉතිරි එකක් කියාගෙන යමුකෝ. ජිගින්තති. ගැනීමට කැමති වේ යන අර්ථයෙහි ජිගින්තති යයි පදයක් සැකසේ. මේක ගයන්නක් කියලා කිව්වෙයි වෙන්නේ. මේ තමයි රීතිය. වැදිරීනේ. කවග්ගස්ස චවග්ගෝ කියන සූත්‍රයෙන් තමයි ගයන්නට ජයන්නක් එන්නේ. දැන් කියපු සූත්‍රය අපි කලින් කියාගෙන ගියේ. හරි. අපි එහෙමනම් බලාගෙන යමු මේකේ කොහොමද පද හැදෙන්නේ කියලා. එතකොට මේ හරස්ස ගින්සේ කියන සූත්‍රයෙන් කියන්නේ මොකද්ද? ඊප්සාර්ථ ස ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙන අවස්ථාවක හර ධාතුවට ගින් කියලා ආදේශයක් වෙනවා. හර ධාතුවට ගින් කියලා මුළු ධාතුවටම ආදේශයක් වෙනවා ගින් කියලා. හරි. බලාගෙන යමු කොහොමද පදේ හැදෙන්නේ කියලා. එතකොට මෙන්න මේ විදිහට හර ධාතුව ගැනීම අර්ථයේ, හරණ අර්ථයේ, ගිනයාම් අර්ථයේ යෙදෙනවා. ගින වචන යුත්තංහි බුවාදයෝ ධාතව. ඊට පස්සේ ධාතුවේ අන්තය අපි අයින් කරනවා. ඊට පස්සේ දැන් තියෙන්නේ හර්. හර් කියලා තියෙනවා. ඊට පස්සේ අපි හරිතුම් ඉච්ඡති කියන අර්ථයේ ස ප්‍රත්‍ය ගන්නවා. ක ච ස කියන ප්‍රත්‍ය තුන අතරින් ස ප්‍රත්‍ය ගත්තා. භුජ ගස හරාදි හර සුපාදීහි කියන සූත්‍රය. දැන් තියෙන්නේ කොහමද? හර් ධනස. ඊට පස්සේ හරස්ස ගින්සේ කියන සූත්‍රයෙන් මුළු හර් කියන කොටසටම ගින් ආදේශය ගත්තා. දැන් තියෙන්නේ කොහමද? ගින්ස. ගින්ස. ඊට පස්සේ මේක ද්විත්ත කරනවා කොචාදි වන්නා වන්නාන මේකස්සරාණං සූත්‍රයෙන් ගි කාරය ද්විත්ත වෙනවා. එතකොට කොහොමද දැන් තියෙන්නේ ගිගින්ස ගිගින්ස කියලායි තියෙන්නේ. ඊට පස්සේ මේ මුල් ගියන්නට අභාසයේ වැටුණු ගයන්නට ජයන්නක් ගන්නවා. දැන් මේ බෝඩ් එකේ තියෙන්නේ අන්න ඒ සූත්‍රයෙන් කවග්ගස්ස චවග්ගෝ කියන සූත්‍රයෙන් ගයන්න කියන්නේ ක වර්ගයේ 3 වෙනි අකුර. ඒ නිසා ඒ වෙනුවට ච වර්ගයේ 3 වෙනි අකුර ගත්තා ජකාරය. එතකොට මොකද්ද උනේ? ගිගින්ස කියලා තිබ්බේක ජිගින්ස වුණා. පැහැදිලි. ඉතින් මේක අකුර වෙන් කරලාම ගත්තා නම් පැහැදිලි. කොහොමද? දැන් තිබ්බේ ගිගින්ස කියලා. එහෙම තිබ්බේක මොකද වෙන්නේ? හල් ගයන්න හල් ගයන්න හල් ජයන්නක් වෙනවා. ඊට පස්සේ ඉන්ස කියන කොටස ඉතිරි වෙනවානේ. ඊට පස්සේ ඔය ගිගින්ස කියලා තිබ්බේක ඔතව ගයන්නක් කියන්නේ. කොහොමනේ? මෙහෙමයි වෙන්නේ. ගිගින්ස කියන එක ඊට පස්සේ ඉජ් ඉගින්ස ජිගින්ස කියලා හැදෙනවා. මේ දෙක එකතු වෙනවානේ. ඊට පස්සේ දැන් ඉතිරි වෙන්නේ ජිගින්ස කියලා. පැහැදිලි යටි. මෙතන ආදේශ වෙන්නේ. මෙතන සයන්නක් සයන්න තියෙන යග ඒකට කියන්නේ ධාතු අන්තයට මොකුත් ආදේශ වෙන්නේ නැහැ. කෙලින්ම දැන් මේකත් ආදේශයක් නේ ඇත්තටම ගින් කියන එකත්. ඒ නිසා ඒකට මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් jigging's කියලා දැන් තියෙනවා. ඊට පස්සේ ආඛ්‍යාත ප්‍රත්‍ය අපි එකතු කරගන්නවා. ti anti ආදී ආඛ්‍යාත ප්‍රත්‍ය. ඊට පස්සේ jigging's ti ආදී පද හැදෙනවා. තේරුම එතකොට හරිතුන් ඉච්ඡති ගන්නට ගෙන යන්නට කැමති වේ කියන එක. බලමු ඒ වගේ ඒවා යෙදිලා තියෙන තැන් කොහේ හරි තියෙනවද කියලා. ගීත කියලා තියෙනවා. ඒකට ගින් ආදේශය වෙනුවට ගී ආදේශය ආරම්භ තියෙනවා. ඔව් අපේ පොත් මේ චට්ට සංගායනා පොත්වල ගිං ආදේශය වෙනුවට ගී ආදේශය අරන් ජිගීස කියලා වචනේ හදන්නේ. ඒ නිසා ජිගීසේ කියලා තමයි වචන ජිගීසති ඒ විදිහට තමයි පද හැදිලා තියෙන්නේ. එතකොට ඒ වගේදි මේ හරස්ස ගින්සේ කියන එක හරස්ස ගීසේ කියලා තමයි ගන්න. ගින් ආදේශය නෙවෙයි ගී ආදේශය. අපේ ගින් කියලා තියෙනවා. මේ සමහරට ඒ ස්වාමීන් වහන්සේලාගේ පොතල ගී කියලා මේ තියෙන්නේ. අමතං මුනි ජිගීසානෝ කියලා කියවේ යථාසෝ බුද්ධ මුනි අමතං නිබ්බාණං ජිගීසති. තේරුම ජිගීසති කියන එකේ තේරුම ඊළඟ වචනයෙන් පෙන්නනවා පරියේසති. සොයනවා කියන එකයි. එතකොට මෙතන පරියේසාමි කියන අර්ථයක් තියෙනවා. එතකොට මෙතන හර කියන පදයෙන් ගන්නවා වගේම හොයනවා කියන අර්ථයක් කියලා තියෙනවා. එතකොට කොහොමද හර කියන ධාතුව පැවතීම් අර්ථයේත් කියලා. එතකොට මේ වගේ විවිධ අර්ථවල යෙදෙනවා. අතනදී අපිට ඒකට ගන්න වෙන්නේ සෙවීම් අර්ථය. පැහැදිලි නේ? සෙවීමට කැමති වේ කියන එක. එතකොට ගෙන යාමට ගැනීමට කැමති වේ කියන අර්ථයකුත් තේනවා. හරි. එහෙමනම් ඒ ටික ඊප්සාර්ථ ක්‍රියා අවසන්. ඒ ගැන තව පොඩි විස්තරයක් කියනවා. ඒ ටිකත් අපි බලාගෙන යමු අවසානෙට ඒ කියන විස්තරය. තුමිච්ඡත්තේසු ඉතිකින් තුමිච්ඡත්තේසු යයි කීවේ කුමටද? භුඤ්ජන මිච්ඡති යනාදී තැන්හි මෙම ඊප්සාර්ථ ප්‍රත්‍ය නොයෙදෙන බැවිනි. අට විභක්තිසු විභක්ති අටෙහිද හේත්වත්තේච හේත්වර්ථයෙහිද පද සැකසීම ඤෙය්‍යං මේ අනුසාරයෙන් දත යුතුය. තථා උපරි මෙයින් මත්තේහිද එසේය. හරි. එතකොට ඉතින් ස්වාමීන් වහන්සේත් එහෙම කියපු නිසා ඉතින් අපිත් ඒ විදිහටම නේද ස්වාමීන් වහන්සේත් කියලා තියෙන ඉතින් මෙතනින් එහා ඒවත් ඒ විදිහට දැනගන්න කියලා. ඒ නිසා අපිත් මෙතනින් එහා ඒව ගැන වැඩි විස්තර කියන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න මොකක්ද මේ කියන්නේ තුමිච්ඡත්තේසු ඉතිකින්. මේකේ පටන් ගද්දිම මේ ප්‍රත්‍ය පෙන්නපු සූත්‍රය ප්‍රත්‍ය විධාන කරපු සූත්‍රය භුජ ගත හර සුපාදීහි තුමිච්ඡත්තේසුච කියලා. ඇයි මේ කතාව කීවේ? තුමිච්ඡත්තේසු කියන කතාව ඒ පාඨය මේ සූත්‍රයට එකතු කළේ ඇයි කියන එකයි ප්‍රශ්نين අහන්නේ. ඒකේ තේරුම මොකක්ද? ඒ වචන කොටසේ තේරුම මේ භුජ ගහ ආදී ධාතුන්ගෙන් පස්සේ මේ ඊත්සාර්ථ ප්‍රත්‍ය තුන යෙදෙනවා. ක ච ක කියන ප්‍රත්‍ය යෙදෙනවා. හැබැයි තුන් ඉච්ඡත්තේසු තුන් ප්‍රත්‍යක් සහ ඊක්ෂාර්ථයක් ඉච්ඡිත කියන එහෙම නැත්නම් ඉච්ඡති කියන ක්‍රියා වාචකය බවක් තියෙන අවස්ථාවකදී එහෙම නැත්නම් තුම් ප්‍රත්‍යයකුත් කැමති වෙයි කියන අර්ථයකුත් එකට යෙදෙන අවස්ථාවකදී තමයි මේ කර්චර්ස කියන ප්‍රත්‍ය යෙදෙන්නේ. ඒ දෙකෙන් එකක් විතරක් යෙදෙනවා නම් යම් අවස්ථාවක මේ ප්‍රත්‍ය යෙදෙන්නේ නැහැ. ඒ නිසා තමයි උදාහරණයක් පෙන්වන්නේ එහෙම තුම් ප්‍රත්‍ය නැතුව ඉච්ඡති කියන පදේ විතරක් යෙදෙන තැනකට. ඒ තැනදී මේ විදිහේ පදයක් හැදෙන්නේ නැහැ. කොහොමද? මෙතන දැන් තියෙන්නේ භුඤ්ජනං ඉච්ඡති. භුඤ්ජනං ඉච්ඡති. ඒක තමයි භුඤ්ජන මිච්ඡති කියලා සංදි වෙලා තියෙන්නේ. එතකොට භුඤ්ජනං කියන එක තුම් ප්‍රත්‍යයක්ද? නැහැ. තුම් ප්‍රත්‍ය පදයක් නෙමෙයි. මේක භාව කිතක පදයක්. භුඤ්ජන, ඒකේ තේරුම බුදීම, ආහාර අනුභවය කියන එකයි අර්ථය. එතකොට ආහාර අනුභවය කැමති වෙයි. පැහැදිලිද කතාව? එතකොට එහෙම දැන් භුඤ්ජනං ඉච්ඡති කියලා ලියලා ඒක එහෙම හදන්න බෑ බුබුක්කති කියලා. ඒ භුඤ්ජනං ඉච්ඡති කියන එකට බුබුක්කති කියලා ක්‍රියාපදයක් හදන්න බෑ. මොකද මේක තුම් ප්‍රත්‍යක් නැති නිසා. ඉච්ඡති කොටස තිබුණාට තුම් ප්‍රත්‍යක් නැති නිසා. ඒතකොට දැන් තුම් ප්‍රත්‍යක් තිබුණාත් ඉච්ඡති ක්‍රියාපදේ නැත්තම් ඒත් හදන්න බෑ. අපි හිතමුකෝ භුඤ්ජිතුං ගච්ඡති කියලා තියෙනවා. ඒකේ තේරුම මොකද්ද? ආහාර අනුභව කරන්නට යයි. ඒ අර්ථයෙන් බුබුක්කති කියලා එහෙම හදන්න බෑ. එතකොට භුඤ්ජිතුං ගච්ඡති කියන එක වෙන අර්ථයක්, භුඤ්ජිතුං ඉච්ඡති කියන එක වෙන අර්ථයක්. පැහැදිලිනේ? එතකොට ඒ අවශ්‍යතා දෙකම සම්පූර්ණ වෙන්න ඕන. සාධක දෙකම තියෙන්න ඕන. අර කියන්නේ නේද? IT වලදී end function එක නේද? මේ කාරණාවත් සම්පූර්ණ වෙන්න ඕන, මේ කාරණාවත් සම්පූර්ණ වෙන්න. දෙකම වුණොත් තමයි මේ කියන කතාව සම්පූර්ණ වෙන්නේ. දෙකෙන් එකක් තිබ්බට බැහැ. හරි, මේ ටිකේ මොනවා හෝ ගැටලුවක් තියෙනම් ඉක්මනට හමු බලන්න. විමල ජීවයාසම මොකක් හරි වාක්‍යයක් හදලා කියමුද බලන්න. නේද? ඒකත් කියන්නේ ඉච්ඡාර්ථපද එකකින් නේද? හරි, ගින් එන්නේ. දොට ඒ හැම ඊත්සාර්ථ පදයකට මෙහෙම හැදෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඒ නිසා තමයි අර බහුලව යෙදෙන ධාතු ටික පෙන්වන්නේ. භුජ, ගස, හර, සුපාදීහි. ඒතර මේ ඉතිරි ඒ වගේ හැදෙන පද ගැනත් විස්තර අපි රූප සිද්ධියේදී වැඩිදුර විස්තර කතා කරනවා. මේ හැදෙන තව ජිගච්ඡති, තිකිච්ඡති ඔය විදිහේ පද ගොඩක් හැදෙනවා. එකකින් කියන්නේ නිසා තමයි පුළුවන් කැමති වීමට. එතකොට අර්ථය ආහාර ගන්නට කැමති වීමට හේතුවක් නැත කියලා කියන්නේ පුළුවන්. එමත් හදා ගන්න පුළුවන්. ඉතින් අර යෙදෙන බවක් තියෙන්නේ යොදන්න පුළුවන්. බුද්ධ දේශනාවේ යෙදෙන විදිය අනුව ඒක ගැන ඉතින් අර නියතයක් කියලා නැහැ. දැන් ධාතු කීපයක් එක විතරයි අතරම යෙදෙන්නේ. දැන් මෙතන කිව්වනේ යෙදෙන ධාතු කීපයක්. ඒ ධාතු කීපයක විතරයි මේවා යෙදෙන්නේ. ඒ නිසා ඒ ටික ව්‍යාකරණපොත්වල පෙන්නලා තියෙනවා. ඒ ටික අපි දැනගන්න. ඒ දැනගත්තම ඉතින් එතනින් එහා බහුලව යෙදෙන්නේ. ඒ තැන් වල හදිසියේ අපිට නුහුරු එකක් කියදලා තිබුණා. අනිවාර්යෙන්ම ඒ තැන් අට කතාවේ විස්තර කරනවා. එතකොට කොහොමද මේක මේකේ අර්ථය කියන එක විස්තර කරනවානේ. එතකොට තේරෙනවා එහෙමනම් මේ ධාතුවෙන් මෙහෙමයි හැදුනේ කියලා. ව්‍යාකරණයේ හුරු කෙනාට ඉක්මනට අහු වෙනවා දැන් අර මේ විදියටයි එහෙමනම් මේක හැදුනේ කියලා. හරි. එහෙමනම් ඊළඟ කොටකට අපි යමුද? ඊළඟට මේ කියවෙන කොටසට අපි කියන්නේ නාම ධාතුක ක්‍රියා කියලා. නාම ධාතුක ක්‍රියා. මේකේ තේරුම මොකද්ද? නාම පදයක්ම නාම පදයකින් ක්‍රියාපදයක් හදාගන්න. නාම පදයකින් ක්‍රියාපදයක් හදන්නයි යන්නේ. අපි දැන් මෙච්චර කාලයක් කතා කළේ ධාතුවකට ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කරලා ක්‍රියාපද හදන්න හැටිනේ. දැන් කරන්න යන්නේ නාම පදයකට ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කරලා ක්‍රියාපද හදන අවස්ථාව. හැම එකටම මෙහෙම හදන්න බෑ. මේ යෙදෙන අවස්ථා ටිකක් තියෙනවා, නිශ්චිත අර්ථ ටිකක්. ඒ අර්ථවල විතරයි නේද? දැන් ඉංග්‍රීසි භාෂාවේ නම් බහුලව තියෙනවා ඒ විශේෂ ප්‍රත්‍ය එකතු කිරීම නෙවෙයි, අතරම එකම නාම පදේම ක්‍රියාපදයක් විදිහට තියෙන තැන. ඔය උදාහරණයකට අපි දැන් බහුල වීදෙන එක දැන් වතුරට කියන්නේ වෝටර් කියලා. වතුර දානවටත් කියන්නේ වෝටර් කියලා. ඒ වගේ බහුල වීදෙන. හරි. එතකොට බලාගෙන යමු එහෙමනම් කොහොමද මේක යෙදෙන්නේ කියලා. පබ්බතං ඉව අත්තානං ආචරති කරෝති ඉති අත්තේ. පර්වතයක් මෙන් තමා හැතිරෙයි කරයි යන අර්ථයෙහි ආය නාමතෝ කත්තුපමානා දාචාරේ. යන සත්‍ය විධාන සූත්‍රය යෙදේ. ආය යනුද නාමතෝ යනුද කත්තුපමානා යනුද ආචාරේ යනුද මෙහි පද හතරයි. එතකොට මේකේ පද ගලපලා අර්ථ කීවම මෙහිමයි ගැලපෙන්නේ. කත්තුපමානා කර්තෘට උපමාන වූ නාමතෝ නාමය කෙරෙන් පරව ආචාරී ආචාර අර්ථයෙහි ආය යන ප්‍රත්‍යය යෙදේ කියන එකයි තේරුම. එතකොට අපි මේකේ ඉතිරි වෘත්තියක් කියලා පදේ හැදෙන විදිය බලාගෙන යමු. එතකොට පැහැදිලි වෙයි. උපමීයතේ අනේන ඉති මෙය කරන කොටගෙන උපමා කරනු ලැබෙන්නේ උපමාන උපමානය නම් වේ. කත්තුස්ස කර්තෘ හට උපමානම් හා ဒුතියන්තා නාමම් හා උපමාන වූ ဒුතියන්ත නාමයා කෙරින් පරව ආචාරත්ථේ ආචාර අර්ථයෙහි ආයෝ හෝති ආය ප්‍රත්‍යවේ. తే సంగహనేన తేసం విభత్యో సూత్రయహి తేసం గ్రహణయేన విభక్తి లోపో విభక్తి లోపయవే సరలోపాది స్వరలోపాదియ సిదువే పబ్బతాయ సద్దా పబ్బత శబ్దయ కిరేన్ పరవ పుబ్బే ఇవ పెరమిన్ తి ఆది ఆఖ్యాత ప్రత్యో యదిత్ తథా ఉపరి మత్తిహిద ఇసేయ పబ్బతాయతి యోగి యోగి యోగీన్ వహన్సే పబ్బతాయతి తమన్ పార్వతయక్మిన్ కిరే నొసెలిన గుణయిన్ తమన్ పార్వతయక్ వగీ కటయుత్తు కరనో హెసిరిన్ కియనే కల్ కట అపి బలము కొహమద మే కియపుటిగే తేరుమ మొకక్ద కియ මුලින්ම කිව්වේ පබ්බතං ඉව අත්තානං ආචරති කරෝති තමන්ව පර්වතයක් වගේ කරනවා කියන අර්ථයෙන් මෙන්න මේ යෙදීම සිද්ධ වෙනවා කියන එකයි. එතකොට බලමු මොකක්ද වෙන්නේ. ඊට පස්සේ කියවන ආය නාමතෝ කියන සූත්‍රයෙන් එතනදි කියවේ මෙන්න මේ ආය නාමතෝ කියන සූත්‍රයෙන් මේ නාමයට පිටිපස්සෙන් නාම ද්විතියාන්ත නාමයට පිටිපස්සෙන්. එතකොට මෙතනදි කියන්නේ මේකෙදි කාරණා කීපයක් සම්පූර්ණ වෙන්න ඕන. උපමාවක් මේ ඒ වාක්‍යයේ තියෙන්න ඕන. නැදෙවිනේ. දැන් මේ ආය ප්‍රත්‍ය එකතු වෙන්න නම් උපමාවක් තියෙන්න ඕන. ඒ වගේම ඒ උපමාවේ ද්විතියා පදය විදියට යෙදුණු පදයට තමයි අපි ආය ප්‍රත්‍ය එකතු කරන්නේ. ද්විතියා විභක්තියේ යෙදුණු උපමා වාචී උපමාන වාචී නාම පදයට පිටිපස්සෙන් තමයි ආය ප්‍රත්‍ය එකතු කරන්නේ. ඒ කතාව මතක තියාගන්න. ඒක අපි මේක උදාහරණෙත් එක්කම කතා කරගෙන යමුකෝ. පබ්බතං ඉව අත්තානං ආචරති. අපි මෙතෙන්න ගමුකෝ යෝගී කියලා. ඒකත් වරහන් ඇතුලේ නිකන් දාලා මතක තියාගන්න. යෝගී පබ්බතං ඉව අත්තානං ආචරති. යෝගීවරයා පර්වතයක් මෙන් තමන්ව කරයි. ତොර මේකේ තියෙනවා පබ්බතං කියලා ဒုတိယා පදයක්. එතකොට මෙන්න මේ පර්වතය කියලා කියන්නේ උපමාන පදයයි. ඒ නිසා මෙන්න මේ පබ්බතං කියන උපමාන පදයට පිටිපස්සෙන් තමයි අපි ආය කොටස එකතු කරන්න පුළුවන් එහෙමනම් මේ සූත්‍රේ. එතකොට අපි ගින වචන යුක්තං හි කියලා මේ වාක්‍ය ලියාගත්තා. ආය නාමතෝ සූත්‍රයෙන් ඒ අර්ථයේම ආය ප්‍රත්‍ය එකතු කරගත්තා. උත්තට්ඨානං තේසං විභත්‍යෝ කියන සූත්‍රවලින් මේකේ අනිත් මේ අර්ථ ටික මේකෙන් කියවෙන නිසා පබ්බත ශබ්දය විතරක් ඉතිරි කරගෙන ඉතිරි ටික ලොප් කරනවා. ඒකේ විභක්තියත් අයින් කරගන්නවා තේසං විභත්‍යෝ සූත්‍රයේ. ඊට පස්සේ දැන් තියෙන්නේ කොහොමද? පබ්බත ධන ආය. පබ්බත ධන ආය. ඊට පස්සේ සරලෝපෝමාදී සප්පච්චය ආදී සූත්‍රයෙන් පබ්බත පදයේ අග තියෙන අයන්න ලොප් කරලා ආය ප්‍රත්‍යයට එකතු කරනවා. එතකොට දැන් තියෙන්නේ පබ්බතාය. පැහැදිලිනේ? පබ්බතාය. ඊට පස්සේ අපි කැමති විදිහට ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කරගන්නවා උක්ත පදය අනුව. පබ්බතායති පබ්බතායන්ති පබ්බතායති ඔය විදිහට ඒක වර්ණගලා ගන්න පුළුවන්. එතකොට මේකේ තේරුම පර්වතයක් මෙන් කරයි. තේරුම යෝගී පබ්බතායති කියන එකේ තේරුම යෝගීවරයා තමන්ගේ ආත්මය පර්වතයක් මෙන් කරයි. ඒකේ තේරුම නොතැලෙන සත්‍යයටපත් කරයි. පැහැදිලි? ඒ කියන්නේ සැප දුක් ආදීන් කම්පා වෙන්නේ නැහැ. ඒ මට්ටමට තමන්ගේ ජීවිතයපත් කරගන්න කියන එකයි අර්ථය. යෙදුණු තැනක් නම් අහුවුනේ නැහැ හරියට. පස්සේ හිමීට බලලා බලන්න නේ. හරි. ඊළඟට තවත් උදාහරණයක් ඒ ටිකත් අපි කියාගෙන යමු. පුත්තං ඉව ආචරති ඉති අත්තේ පුත්තං ඉව ආචරති යන අර්ථයෙහි පුතෙක් මෙන් කරයි යන අර්ථයෙහි ඊ යූපමානාච යන සූත්‍රය යෙදේ. මෙයද පත්‍ය විධාන සූත්‍රයකි. එතකොට මේකේ ඊය උපමානාච කියලා පද තුනක් තියෙනවා. එතකොට මේකේ ආචාරයේ කියන පදේ අනුවර්තනය කරගෙන ඒ වගේම නාමතෝ කියන පදේ අනුවර්තනය කරගෙන අර්ථ ගන්න ඕන. මේ විදිහට ආචාරේ ආචාර අර්ථයෙහි උපමානා උපමාන වාචක වූ නාමතෝ ဒုတိය අන්ත නාමය කෙරින් පරව ඊයච ඊය ප්‍රත්‍යද වි කියලයි පද වෙන් කරගන්න ඕන. අපි වෘත්‍ය කියාගෙන යමු. උපමානම් හා ဒုတိယන්තා නාමම් හා උපමාන භූත වූ ဒုတိယන්ත නාමය කෙරෙන් පරව ආචාරප්ති ආචාර අර්ථයෙහි ඊයෝ හෝති ඊය ප්‍රත්‍යවේ පුත්තියති තිස්සං ගරු ගරු ගුරුවරයා තිස්සං ශිෂ්‍යාව පුත්තියති පුතෙක් මෙන් සලකයි නැත්නම් පුතෙක් මෙන් කරයි. ඊගේ අර්ථය ගුරුවරයා ශිෂ්‍යාව පුතෙක් වගේ සලකන. අර තාත්තා කෙනෙක් පුතෙක්ට සලකන්නේ යම් විදියකටද ඒ විදියට ගුරුවරයා ශිෂ්‍යයාට සලකනවා කියන. හරි, බලමු අපි ඒකට මේ ඊය උපමානාච කියන සූත්‍රයේ උඩට අර්ථය අර විදියටම ඒ උපමාන අර්ථයේ තවත් යෙදෙන සත්‍යයක්. අපි කලින් කීවේ ආය ප්‍රත්‍යයනේ. දැන් කියන්නේ ඒ අර්ථයේම ඊය ප්‍රත්‍යය. කලින් කීවේ පබ්බතායති. දැන් ඒක පුත්තියති ඊය ප්‍රත්‍යය. එතකොට පුත්තං ඉව ආචරති කියන අර්ථයේ අපි වාක්‍ය ලියා ගන්නවා. ඊට පස්සේ ඒ අර්ථයේම ඊය ප්‍රත්‍ය අපි ගන්නවා ඊය උපමානාච සූත්‍රේ. ඊට පස්සේ දැන් තියෙන්නේ පුත්තං ඉව ආචරති ධන ඊය. එතකොට මේ වුත්තඨානම අප්‍රයෝගාදීන් පුත්ත කියන කොටස ඉතිරි කරගෙන ඉතිරි කොටස ඉවත් කරනවා. විභක්ති සයින් කළාම දැන් තියෙන්නේ පුත්ත ධන ඊය. ඒ දෙක එකතු වුණාම සරලෝපෝ සූත්‍රයෙන් පූර්වස්වර ලෝපාදිය වෙලා එකතු වුණාම දැන් තියෙන්නේ පුත්තිය කියලා. එතකොට මේක දැන් ආපහු ධාතුවක් වගේ පැහැදිලිනේ. ඒ නිසා බුවාදයෝ ධාතවෝ කියන සූත්‍රයෙන්ම මේ වටත් අපි ධාතුවක් වගේයි කියලා සලකනවා. ඊට පස්සේ ධාතු පච්චයේහි විභක්තියෝ කියලා කියන්නේ. ඒ නිසා ධාතු ප්‍රත්‍යයන්ගෙන් පරව බුවාදයෝ ධාතවෝ කියන එක අවශ්‍ය නැහැ මෙතෙන්ද. කෙලින්ම මේ ධාතු පච්චයේහි විභක්තියෝ කියන එකෙන් මෙතෙන්ද ගන්න පුළුවන්. ඔව් සංග්‍රහ ධාතු කියලා කියනවා. එතකොට අලුතෙන් හදාගත්තු ධාතු කියලා මේවට කියන්නේ. මේ සංග්‍රහ ධාතු කියන කී අදහස එතකොට ශුද්ධ වශයෙන්ම ධාතුවක් නෙවෙයි, ධාතුවක් බවට පත් කරගත්තු අලුත් ධාතුවක්. හදාගත්තු ධාතුවක් කියලා. ඒ නිසා බුවාදෝ ධාතු ධාතුවකින් ගන්න පුළුවන්. මේක ධාතුවක් කියලා නම් කරගන්න. සංග්‍රහ කරන සංග්‍රහ ධාතුවක් කියලා කියන්නේ එතකොට ඒකේ තේරුම හදාගත්තු ධාතුවක් සංග්‍රහ කරලා. ඒ කියන්නේ නාම පදයකුත් එතකොට මේ කියපු ප්‍රත්‍යයකුත් එකතු කරලා හදාගත්තු ධාතුවක්. එතකොට ඒ ධාතුව වලින් පස්සෙත් ආපහු අර විදිහටම ආඛ්‍යාත ප්‍රත්‍ය ගන්න පුළුවන්. මොනවටද ඒ නම් තමයි උඩින් කිව්වේ. මේ තියෙන්නේ නාම ධාතුක ප්‍රත්‍ය, ඊප්සාර්ථ ප්‍රත්‍ය. ඈ නාම ධාතුක සහ ඊප්සාර්ථ ප්‍රත්‍ය. හරි, අපි ඊළඟ කොටසකට යමු. හිමා මේකේ වෙන මොනවා හෝ ගැටලුවක් තියෙනවද මට අහමු බලන්න. මේකේ ඉතින් විශේෂයෙන් කියලා නම් නැහැ. නමුත් තේන්නේ නම් පුවාදී ගණයේ විදියට තමයි වර්ණනය. වර්ණගෙන හැටි අනුවත් ක්‍රියාපදේ වර්ණගෙන හැටියටයි ධාතු ගණයේ තීරණය වෙන්නේ. ඉතින් ඒකේ තියෙන බුද්ධ දේශනා වියදෙන විදිය අනුව තේරුම් ගත්තා කියන්නේ. ඒකට පුත්තිය කියන්නේ ධාතුව නම් දැන් පුත්තියති කියද්දී ඒකේ ය ප්‍රත්‍ය ආදී එකතු වෙලා නැහෙනේ. ආයන්නක් තමයි එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා බුවාදී. බුවාදී ගණයේ රටාවට තමයි වර්ණගෙන. එහෙනම් ඊළඟ කොටසකට අපි යමු නේද? අත්තනෝ පත්තං ඉච්ඡති ඉති අත්තේ. අත්තනෝ පත්තං ඉච්ඡති. තමාට පාත්‍රයක් කැමති වේ. යන අර්ථයෙහි නාමං හා ඉත්‍ත්‍ච්ඡත්තේ යන සූත්‍රය යෙදේ. මේද පත්‍ය විධාන සූත්‍රයකි. නාමං හා යනුද අත්තිච්ඡත්තේ යනුද මෙහි පද දෙකයි. එතකොට මේකට ඊය කියන කොටස එකතු කරගෙන සූත්‍රයේ අර්ථ අපි කියනවා. නාමං හා ဒုတိယန්ත නාමයා කිරින් පරව අත්ති චත්ති සමාහට කැමති යන අර්ථයෙහි ඊය ඊය ප්‍රත්‍යය යෙදේ කියන එකයි. ඒතර මෙතන අත්ති චත්ති කියන එකේ තේරුම අත්තානං ඉච්ඡති කියන එකයි. ඒක සමාස වුණාම අත්ත ඉච්ඡති අත්ති ඉච්ඡති. මේ විදිහට ඒකේ සප්තමී පදේ අත්ති චත්ත අත්තානං ඉච්ඡති අත්ත කියන එකයි. අත්තානං ඉච්ඡා අත්ත තමාහට කැමති වේ යන අර්ථයෙහි. ඒකට පද තුන එකතු වෙන අත්ත ඉච්ඡා අත්ත. අත්ත ඉච්ඡා අත්ත කියන එක අත්තිච්ඡත් කියලා පදයකට. තොටේ තමන්ට යමක් කැමති වෙයි කියන අර්ථයේ ඔන්න ඊය ප්‍රත්‍ය අභෞයද. අර කලින් උත්තියති කියන පදේ එතන තිබුණේ ආචරති හැතරේ කියන අර්ථයෙන්නේ කටයුතු කරයි කියන අර්ථයෙන්. හැබැයි මෙතනදී ඊය ප්‍රත්‍ය වෙනස් අර්ථයක්. මොකක්ද? තමන්ට කැමති වෙයි. තමන්ට යමක් කැමති වෙයි කියන එකයි. එතකොට ඒ කැමති වෙන්නේ කුමක්ද? ඒ පදයට පිටිපස්සෙන් අපි ඊයේ ප්‍රත්‍ය එකතු කරනවා. අපි ඒ ටික කියාගෙන යමු. හරි. ဒုတိယන්තා නාමං හා ဒုတိယන්ත නාමය කෙරෙන් අත්තනෝ ඉච්ඡත්තේ තමාට කැමති වේ යන අර්ථයෙහි ඊයෝ හෝති. ඊය ප්‍රත්‍ය වේ. පත්තියති භික්ඛු. භික්ඛු භික්ෂුතෙම පත්තියති. අත්තනෝ පත්තං ඉච්ඡති. තමාහට පාත්‍රයක් කැමති වේ. ඒකට තේරුම පත් අත්තනෝ පත්තං ඉච්ඡති කියන අර්ථයේ පත්තියති කියලා බලයක් වෙනවා. කොහොමද? පාත්‍රයක් කැමති වේ. තමන්ට පාත්‍රයක් කැමති වෙන. දැන් තමන්ගේ පාත්‍රේ බිඳිලා වේගෙන් යන වේලාවක දොරේ නේද? දොරේ හැප්පිලා එහෙම නැත්නම් පාත්‍රයේ හොදන වෙලාවේ අහක බලාගෙන හොදලා වැටිලා එක මොන පාත්‍රයේ බිඳිලා දැන් ඉතින් Tamanට පාත්‍රයක් කැමති වෙනවා. ඒකට අපි එතෙන්ද නමක් ආද්‍යාහාර කරගන්නවා නේද? පත්තියති. අසුවල් ආශ්මතුන් වහන්සේ පත්තියති. පාත්‍රයක් කැමති වෙයි. නේද? මම Taman ගැලපෙන එකක් දාගෙන නේද? ඔව්. මුද විලාවට අර මේ යකඩ පාත්‍ර තියෙන්නේ නේද? හරි. ඊට අපි බලමු මේ පදේ හැදුණු විදිය කොහොමද කියලා. අත්තනෝ පත්තං ඉච්ඡති කියලා අපි අපි ගමු. පත්තං අත්තනෝ ඉච්ඡති කියලා වචන මාරු කරලා පාත්‍රයක් Tamanta කැමති වෙයි. ඊන වචන යුක්තං. එතකොට නාමං හා උත්තිච්ඡත්තේ කියන අත්තිච්ඡත්තේ කියන සූත්‍රයෙන් අපි ඊය ප්‍රත්‍ය ගත්තා. ඊට පස්සේ අර විදිහටම මේකේ කියවුණු අර්ථ පද අයින් කරලා විභක්තියත් අයින් කළාම දැන් ඉතිරි වෙන්නේ අත්ත ධන ඊය. ඊට පස්සේ ස්වර ලෝපාදිය කරලා පමුණපුවම පත්තිය කියලා පදේ හැදුනා. ඊට පස්සේ දැන් පත්තිය කියන එකේ තේරුම මෙන්න මේ කලින් කියපු අර්ථය. පාත්‍රයක් Tamanට කැමති වෙයි. ඊට පස්සේ ප්‍රථම පුරුෂ ඒකවචන පදේ අපි හදනවා පත්තියති. භික්ඛු පත්තිය. භික්ෂුව පාත්‍රයක් කැමති වෙයි. මොකක් හෝ ගැටලුවක් තියෙන ඉක්මනට ඒකේ අහම බලන්න. කැමති වෙයි කියන අර්ථිත. ඔව් මේ තැන් දෙකේ තමයි තින් ප්‍රධානම කියලා. හරි නේද? නාම පදයක් ගන්න ඕනේ. සයනීය සයන කියලා අරගෙන මේ හැම එකක්ම එහෙම දාන්න යන්න එපා. මේ දේශනාවේ තියෙන එකක් තමයි අපි ඒ වුණාට හදන්නේ. මේ හරි ඊළඟ කොටසට අපි යමු. පොඩි විවේකයක් ගන්න ඕන. මේ ටික ඉවර කරලාම අපි එතකොට වැඩි වෙලා නැති වීයා පහුනේ කමන්නේ. හරි. කාරිතානි ඉති ඒව කාරිතානි යනු මතු සූත්‍රෙහි වැටේ. ධාතු රූපේ නාමස්මා නයෝච යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි. එතකොට මේකේ පදවෙන් වෙන්නේ ධාතු රූපේ කියන්නේ එක පදයක්, නාමස්මා කියන්නේ එක පදයක්, නයෝ කියන්නේ එක පදයක්, ච කියන්නේ තව පදයක්. අපි එතකොට මේ පද වින් කරලා අර්ථ ගත්තම ධාතු රූපේ ධාතු අර්ථය ඇති අවස්ථාවේදී නාමස්මා නාමය කෙරින් පරව නයෝච නය කියන ප්‍රත්‍යත් යෙදෙනවා කාරිතානි. එතකොට ඒ ප්‍රත්‍යයට කාරිත කියන සංඥාවක් අපි දෙනවා කියන එකයි තේරුම. එතකොට අපි මොකක්ද මේ කියන්නේ කියන එක ඉස්සරහට විස්තර කරගමු. සූත්‍රය කියලා අපි මේ සූත්‍රයේ අර්ථ කතා කරගමු. ධාතු රූපෝ ධාත්වත්තෝ ධාතු රූප නම් ධාතු අර්ථයයි. සෝච ඒ ධාතු අර්ථයද විසුද්ධෝ හෝති ඉතියාදි. විසුද්ධෝ හෝති යනාදියයි. ධාතු රූපේ සති ධාතු රූපයක් ඇති කල්හි සියාද්‍යන්තා නාමතෝ සී ආදී විභක්ති අන්ත කොට ඇති නාමයා කෙරෙන් පරව නයෝ හෝති නය ප්‍රත්‍ය වේ කාරිත සංඥාච. ඒ නය ප්‍රත්‍යට කාරිත සංඥාවද වේ. විසුද්ධා හෝති ඉති විසුද්ධා හෝති යන අර්ථයෙහි විසුද්ධයති යනුවෙන් පදයක් සැකසේ. ඒ කුමක්ද යති ප්‍රත්‍ති රාත්‍රියයි. එතකොට වාක්‍ය හැදෙන්නේ රත්ති විසුද්ධා හෝති කියන වාක්‍ය හැදෙනවා රත්ති විසුද්ධයති කියලා. එතකොට තේරුම පිරිසි විසුද්ධ වෙයි පිරිසිදු වෙයි. කියන්නේ ඉතින් අඳුර එහෙම දුරු වෙලා ආලෝකමත් වෙලා කියන වගේ අර්ථයක් වෙන්නේ නැති. ඒක යෙදෙන තැනක් ගැන සඳහනක් නම් පේන්නේ නැහැ. බුද්ධ දේශනාවේ නම් එහෙම විශේෂයෙන් යෙදුණු තැනක් පේන්නේ නැහැ. ඒ නිසා ඉතින් මේ තැන් බහුලව යෙදෙන්නේ නැහැ. ඉතින් ව්‍යාකරණේ අපි මතක තියාගමු. එතකොට මේවා කොහොමද එහෙනම් මේ ව්‍යාකරණයට ආවේ? ඉතින් ඇතැම් විට ඒ කාලේ ව්‍යවහාරයේ තියෙන්නේ නැති. දැන් බුද්ධ දේශනාවේ නොතිබුණාට ව්‍යවහාරයේ ඒ කාලේ තිබුණ දේවල් දේනිතා ව්‍යාකරණයට එකක් එකතු කරලා පෙන්වලා තියෙනවා. ඔය ජින වචන යුත්තන් කියලා ලියන්න බෑ. ඒක යෙදිලා නැති නිසා. නමුත් ඉතින් දැන් අර ව්‍යාකරණය කියලා කියන්නේත් බුද්ධ දේශනාව අනුසාරෙන් කියන්නේ දැන් ශ්‍රාවක භාෂිතයක් කියලානේ කියන්නේ. ඒ අනුසාරෙන් අපිට ජින වචන යුත්තන් කියලා යදන්න පුළුවන්. මොකද දැන් ශ්‍රාවක භාෂිත කියලා කියන්නේ බුද්ධ දේශනා කියලාම සලකන නිසා. කච්චායන මහ රහතන් වහන්සේගේ දේශනාවක් කියන එකනේ සලකන්නේ. කච්චායන ව්‍යාකරණය කියන්නේ. ඒ නිසා ඉතින් ඒකත් දේශනාවේ නෑනේ. ඒකත් එක පැත්තක්. නමුත් දැන් කෙනෙක් ඇහුවොත් එතකොට එහෙමනම් ඉතින් දැන් ඒකට තව කොච්චර තියෙනවද කියලා. ඒක නිසා ඉතින් අපි තේරුම් ගන්න ඕන මේක එක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා නොකළම වෙන්නත් පුළුවන්. නමුත් ව්‍යවහාරයේ තිබුණා නම් ඒ නිසා ව්‍යාකරණයට එකතු වුණා වෙන්නත් පුළුවන්. ඒ වගේම ඇතැම් විටක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඉතින් ඒත් මේක පොත්වලට එකතු වෙලා දෙන්නේ නැතරම බොහෝම සුළු ප්‍රමාණයක්. පොත්වල තියෙන්නේ අපේ ත්‍රිපිටකය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සියලු දේශනාවල එකතුව නෙවෙයිනේ. ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. කොහොම හෝ මේක ඉතින් දැන් ව්‍යාකරණවල පෙන්වන්නේ ඉතින් මේක භාෂාවේ යෙදিলা තිබුණු වචනයක් නිසා. ඒ නිසා මේ පාලි භාෂාවේ යෙදුණු වචනයක්. ඒ නිසා අපි ඒක බුද්ධ වචනයේ නොයෙදුනා කියලා ගන්න බෑ. මේක ඒ කාලේ භාවිතා කරපු බොහෝ විට මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබුණා වෙන්න පුළුවන්. භාවිතා කරන්න ස්වාමීන් වහන්සේටත් භාවිතා කරන්න. ඒ හේතු නිසා අපි ඒකට ජින වචන යුක්තම් කියලා ගන්න. අර කියන්නේ නේද සියලු සුභාෂිත භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් කියලා කලකනවයි කියලා නේද? ඒක නිසා ඉතින් ඒ අනුසාරයෙන් මේක බුද්ධ වචනයේට පටහැනි එකක් නෙවෙයි. ඒ නිසා ශ්‍රාවක භාෂිත දැන් බුදුරජාන් වහන්සේම නෙවෙයිනේ එහෙමනම් අනුමාන සූත්‍ර ආදී දේශනා කළේ. හැබැයි ඒවා අපි පෙළපොත් විදියට තමයි කරගන්නේ. එතින් පච්චාන මහ රහතන් වහන්සේ කියන්නේ අග්‍රස්ථාන ලැබපු මහ රහතන් වහන්සේ කෙනෙක්. ස්වාමීන් වහන්සේගේ දේශනා නිසා ඉතින් ඒකත් අපි ඒ විදිහට කරකමු. බුදුරජාන් වහන්සේ දේශනා නොකරපු වචන වලින් ඇතැම් විට දැන් අට කතාවල දැන් පිළේ නොතිවෙන සමාජ භාගතුන් වහන්සේ ඒක විස්තර කරලා තියෙන්නේ නැති. ඒ වචන වලින් අට කතාවේ විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ විදිහටම භාග්‍යතුන් වහන්සේ විස්තර කළාම කියලාම කියන්න බෑ. දැන් අට කතාව දැන් සමහර විටක පරිවර්තන ආදීදී පොඩ්ඩක් වචනාර්ථය එකයි, ඒ කියවෙන අර්ථය එකයි. ඉතින් සමහර තැනක ඒ විස්තර කරද්දී තවත් ටිකක් විස්තර කරනවා ඊට අමතරව. ඉතින් හැබැයි භාග්‍යතුන් වහන්සේගේ අදහසම තමයි ඇතැම් පාට, කියන්නේ බොහෝ පාට, ඉතින් බුද්ධ දේශනාමයි එන්න අනිත් කොටස් ශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ දේශනා සමහරේ. ඒක නිසා ඉතින් ඒ අට කතාදී තියෙනවා නම් යමක් ඒකත් අපි බුද්ධ දේශනා කියලාම සලකනවා. මේක බොහෝ ප්‍රදේශයක් ගැන කියන්නේ. මේ අට කතාවී කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේම දේශනාවේ අර්ථය. ඒ බොහෝ කොටස භාග්‍යතුන් වහන්සේම කරපු දේශනා. නාවියෙන් ලොකු සානාන්තේ හිමත් ඔය ගැන ලොකු විස්තරයක් කරනවා. ඉතින් පස්සේ ඒව ගැන විස්තර දැනගත්තා ඒක නේද? ඒක නිසා ඉතින් අර ටීකාවක් කියලා කිව්වත් ඒත් එහෙමම. ටීකාවක් කියලා කියන්නේ ඒ ස්වාමීන් වහන්සේලා හිතලා තමන්ගේ අදහස් ලියනවා නෙමෙයි. ඒ හැම තැනකදීම ඒ ස්වාමීන් වහන්සේලාගේ අරමුණ තමයි බුද්ධ මතය ඉස්මතු කරලා පින්වීම. ඒක නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ අර්ථය භාග්‍යතුන් වහන්සේ සම්බන්ධව බලාපොරොත්තු වුණ අර්ථය විස්තර කරන්න තමයි අට කතා ටීකා ලියුවේ. එහෙම නැතුව මේ බුද්ධ වචනේ පැත්තක තියෙද්දී බුදුරජාණන් වහන්සේගේ අර්ථයේ පැත්තක තියෙද්දී තමන්ගේ අදහසක් ඉස්මතු කරන්නේ නෙමෙයි. පැහැදිලි නේද? ඒක නිසා ඉතින් මේ අට කතා ටීකාවල තියෙනවා නම් යම් වචනයක් අපි ඒවත් බුද්ධ දේශනාවට ප්‍රයෝගික කරගත්තු වචන කියලා සලකලා අපි ඒක යොදා ගන්නවා ව්‍යාකරණයේ. ඒ නිසා මේ පදත් අපි හදනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා ඒවා ගත්තේ දැන් හිතලා බලන්නකෝ. දැන් වචනයක් එහෙම Taman හදලා ගන්නව නෙවෙයි. අපි කතා කරන්නේ අපි වචන හදලාද නෑ. ව්‍යවහාරයේ තියෙන වචන. දැන් පාලි භාෂාව එතකොට වින කෙනෙක් හැදුවා නෙවෙයි. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අනුසාරයෙන් තමයි පාලි භාෂාව සැකසුනේ. එහෙමනම් ඉතින් ඒ ටීකාචාර්යයන් වහන්සේලා හරියම් වචනයක් කියනවායි කියන්නේ පාලි භාෂාවේ තිබුණු වචනයක්. ඒකේ පාලි භාෂාව කියන්නේ භාග්‍යතුන් වහන්සේ හරහා ප්‍රභව වුණ භාෂාව. ප්‍රභව වුණ කොටස. ඒ නිසා ඉතින් ඒ වචන සියල්ල බුද්ධ භාෂිතයි කියලා අපි සලකනවා. පැහැදිලිද? හරි. ඊළඟ කොටසත් අපි කියාගෙන යමු. දල්හං කරෝති ඉති දැඩි කරන්නේ නුයි. එහෙම නැත්නම් දැඩි කරයි යන අර්ථයෙහි දල් හයති යනුවෙන් පදයක් සැකති. මුනි විනයං දල් හයති. මුනිතුමා විනය දැඩි කරයි. හත්තිනා අතික්කමති ඉති. හත්තිනා අතික්කමති යන අර්ථයෙහි අතිහත්ත්‍යති ඉති ආදී. අතිහත්ත්‍යති යනාදී පද සැකසෙයි. ඇතු කරන කොටගෙන ඉක්මයි ඉක්මවයි යන අර්ථයි. අති කුබ්බෝ හත්ති පදයට පෙර අති උපසර්ගය යෙදේ. එතකොට අපි බලමු ඒ පද ටිකත් හැදෙන විදිය. මෙතනදි මේ කියන්නේ විසුද්ධා හෝති දල්හං කරෝති. එතකොට මේ වගේ අර කර වූ ධාතු අපි සාමාන්‍යයෙන් ක්‍රියාපදයක තියෙනවායි කියන, දැන් අපි මේ කතා කරන හැම ක්‍රියාපදයකම දැන් අපි සාමාන්‍ය ව්‍යවහාර කරන ක්‍රියාපද තියෙනවනේ. ඒ ක්‍රියාපද අපිට කොටස් දෙකකට කඩලා ගන්න පුළුවන්. කොහොමද අපි කියනවා දුවනවා කියලා. දුවයි කියලා ක්‍රියාපදයක් තියෙනවා. ඒකම අපිට කියන්න පුළුවන් තව ක්‍රමයකට. දිවීම කරයි. එහෙමද? අපිට දිවීම වෙයි. දිවීම කරයි, දිවීම වෙයි. එහෙනම් ප්‍රධානම දිවීම කරයි කියන අර්ථය. එතකොට මේ කරයි කියන වගේ පදවලදී ඊට කලින් භාව අර්ථයේ නාම පදයක්, එහෙම නැත්නම් භාව කිතකේකුත් එක්ක කරයි කියන පදේ අරගත්තොත් අපිට මෙහෙමයි. අපි ඒක හැදෙන හැටි බලාගත්තොත් භාව කිතකය එක්ක මෙන්න මේ කරෝති කියන ක්‍රියාපදයේ ගත්ත අරගෙන අපිට ඒ දෙක එකතු කරලා තනි ක්‍රියාපදයක් හදන්න පුළුවන්. කොහොමද භාවකිතක භාවය කියලා කියන්නේ? අපි කලින් කතා කළා මතක ඇති, දැන් පිසීම, දිවීම, හැඬීම, හැඳින්, අන්න ඒ වගේ පද. එහි ස්වභාවය, ඒ ක්‍රියාවේ ස්වභාවය. එතකොට දිවීම ස්වභාවය තමයි දිවීම කියන්නේ. එතකොට හැඬීම ස්වභාවය තමයි හැඬීම කියලා කියන්නේ. එතකොට අපි මේක කොහොමද හදාගන්නේ? උදාහරණයක් ගන්නවා. එතකොට මේ විදිහට පිසීම ක්‍රියාවට අපි කියනවා පචන. පචනං පචනං කරෝති. කියන එක මේ මුළු කොටසටම අපිට කියන්න පුළුවන්. ඊට සමාන තව වෙන වචනයක් අපිට කියන්න පුළුවන්. කොහොමද පචති? මේ පචති කියන එක දෙකට කඩන්න පුළුවන් තව ක්‍රමයක් මේ කියන්නේ. පචති කියන ක්‍රියාපදය අපිට ඕන නම් දෙකට කඩන්න පුළුවන්. පචනං කරෝති, පිතීම කරයි. එතකොට දිවීම කරයි කියන එකත් අපි කියන්න පුළුවන් ධාවනං කරෝති, ඒකට සමානයි ධාවති. එහෙනම් රෝදනං කරෝති, රෝදති. භුංජනං කරෝති, භුංජති. ඔන්න ඔය විදිහට ඒ ටික මතක තියාගන්න. එතකොට මෙන්න මේ විදිහේ අර්ථයක් යෙදෙන තැනකදී එතකොට මෙතනදී මේ කියන්නේ ඒ වගේ අවස්ථාවක්. පැහැදිලිනේ? එතකොට විසුද්ධා හෝති. එතකොට ඒ වගේම තමයි අපිට මේක මේ කරෝති කියන ක්‍රියාපදයේ වගේම මෙතෙන්ද නාමපදයක් එක්ක හෝති කියන ක්‍රියාපදයකුත් ගන්න පුළුවන්. කිතකයකුයි හෝති කියන ක්‍රියාපදයේ එකතු කරලා එහෙමත් හදන්න පුළුවන් ක්‍රියාපදය. පැහැදිලිනේ? දැන් භාවකිතකය ඒකට කරෝති කියන ක්‍රියාපදය එකතු කරලා ක්‍රියාපදයක් අලුතෙන් ක්‍රියාපදයක් හදාගත්තා. කොහොමද? පචනං කරෝති සමානයි පචති කියලා. ඒ විදිහටම කිතක පදේකුයි හෝති කියන ක්‍රියාපදෙයි එකතු කරලත් අපිට තවත් හදාගන්න පුළුවන් ක්‍රියාපදයක්. ඒකට උදාහරණයක් තමයි මේ පළවෙනි උදාහරණය. විසුද්ධා හෝති, විසුද්ධයති. එතකොට පිරිසිදු වෙයි කියන එක තමයි විසුද්ධයති කියලා කියන්නේ. එතකොට මේ විදිහට කිතකය විසුද්ධා කියලා කියන්නේ කිතකය. මේක ස්ත්‍රීලිංගයෙන් තියෙන්නේ. හේතුව තමයි උදාහරණයක් විදිහට මේ අරන් තියෙන්නේ රත්ති කියන පදේ. එතකොට ඒක ස්ත්‍රීලිංග නිසා විසුද්ධා කියලා අරන් තියෙන්නේ. දොර කොහොමද මේ විසුද්ධයති කියන පදේ හැදුණු විදිය ගැන තමයි දැන් කියන්න යන්නේ. පැහැදිලිද මේ පදේ හැදුණු විදිය කොහොමද කියන එක? කතාව පැහැදිලි යති. අපි තාම මේ ටික කරේ නැහනේ. ඉස්සරහට තියෙන කීතක පාඩම ඈ. එතකොට තේරෙයි ඒක ඉතින් පච ධාතු වෙන්නේ හැදුනේ. පච ධාතුවේට යු කියන කීතක ප්‍රත්‍ය ඇදිලා යු හට අනාදේශය ඇවිල්ලා පච අන පචන කියලායි හැදෙන්නේ. පිටීම් අර්ථේ. එතකොට පිටීම කියන එකයි තේරුම. අපි ඒව ගැන ඉස්සරහට කතා කරනවා කීතක පාඩමේ. එතකොට මේ විදිහට හැදුණු නාමපදයක් කියලා මම කියන්න කිතක නාමයක්. පැහැදිලි වෙන එක එතකොට නාමපදයන්නේ. මේක එතකොට නාමපදයක්. කිතක කියන්නේ නාමපද කියලා අපි කලින් කතා කරානේ. එතකොට මේ විදිහේ කිතක නාමයකට ක්‍රියාපදයක් එකතු වෙලා අලුත් ක්‍රියාපදයක් හැදුණා. පැහැදිලි වෙන්නේ පචනං කරෝති පචති. ඒ විදිහටම කිතකේකට හෝති කියන ක්‍රියාපදයේ එකතු වෙලා තවත් ක්‍රියාපදයක් හදන්න පුළුවන්. ඒ වගේ උදාහරණයක් තමයි විසුද්ධා හෝති විසුද්ධයති. පිරිසිදු වෙයි තනි වචනේ විසුද්ධයති. එතකොට අන්නේ මේ වගේ අවස්ථාවක කොහොමද මේ විසුද්ධයති කියන තනි ක්‍රියාපදේ හදන්නේ කියන එකයි දැන් කියන්නේ. පැහැදිලිද? හරි බලාගෙන යමු. වාක්‍ය අපි ලියා ගන්නවා විසුද්ධා හෝති. විස්තර වාක්‍ය ගින වචන යුත්තංකි. ඊට පස්සේ ධාතු රූපේ නාමස්මා නයෝච කියන සූත්‍රයෙන් ණය ප්‍රත්‍ය ගත්තා. මේ තියෙන්නේ ඊට පස්සේ ධාතුහි නේ නයනාපේ නාපයා කියන සූත්‍රයෙන් මේවට අපි කාරිතයි කියලා නමක් දුන්නා. ඒ මොකද ඒවට කාරිතයි කියලා දෙන්නේ අර වෘද්ධි ආදිය සිද්ධ කරන්න ඕන නිසා, ඒ කාරිතවලදී සිද්ධ වෙන කටයුතු කරන්න ඕන නිසා. ඊට පස්සේ උත්තට්ඨාන මප්පයෝගෝ ආදී රීති වලින් මේ හෝති කියන ක්‍රියාපදේ අයින් කළා. මොකද මේ ණය ප්‍රත්‍ය ගත්තේ මෙන්න මේ කියන අර්ථයෙන්මයි. මෙන්න මේ විසුද්ධා හෝති කියන ඒ මුළු අර්ථය අපිට ගන්න තමයි මේ ණය ප්‍රත්‍ය ගත්තේ. පැහැදිලිනේ? හෝති කරෝති කියන අර්ථවලට තමයි අපි ණය ප්‍රත්‍ය ගත්තේ. ඒ නිසා හෝති කියන කොටස අපි අයින් කරනවා. ඊට පස්සේ නෝ කාරිතානං නෝ ලෝපං සූත්‍රයෙන් නකාර ලෝපය. ඊට පස්සේ పూర్වස්වරේ වෙන් කරගෙන ස්වර ලෝපාදී සිද්ධ කරලා පමුණපුවම විසුද්ධය කියලා වචනේ හැදෙනවා. විසුද්ධා අය పూర్වස්වර ලෝපය විසුද්ධය. ඊට පස්සේ විභක්ති එකතු කරගන්නවා විසුද්ධයති. අපි බලමු යෙදිලා තියෙනවද කියලා. වෘද්ධියක් නැහැ මෙතන. යෙදීමක් ගැන නම් මෙතන පෙන්වන්නේ නැහැ. දැනට ඒ නිසා මතක තියාගන්න ඒ විදිහේ යෙදීම් යෙදිලා නැහැ දැනට. නමුත් අර්ථය මේ විදිහට යෙදෙනවා කියන එකේ රීතිය මතක තියාගත්තම අපිට දැන් ඔය වචනේම නොයදුනාට ඊට ආසන්න වෙනත් වචන යෙදෙන්න පුළුවන්. ඊට ආසන්න. ඉස්සරහට විස්තර කරනවා. හරි. ඊට පස්සේ දල්හං කරෝති ඉති දල්හයති කියලානේ වචනේ තියෙන්නේ. අන්න අර කරෝති කියන ක්‍රියාපදෙත් එක්ක හැදෙන වචනයක් මේ දැන් හදන්න යනවා. දල්හං කරෝති, දැඩි කරයි කියන එකයි. එතකොට කරෝති කියන අර්ථයේම තමයි මේ දැඩි කරයි කියන පදේනේ අපි හදන්න යන්නේ. කරයි කියන අර්ථය කියවෙන නිසා අපි අර විදිහටම මේ ටික කලින් විදියමයි උත්තඨානම ප්‍රයෝගෝ කියන රීතියෙන් කරෝති කොටස අයින් වෙනවා. දල්හං කියන තැන විභක්ති අයින් වෙනවා. දල්හ කියලා එතකොට ඉතිරි වෙනවා දල්හ ධන ණය. ඊට පස්සේ මේකෙත් නකාර අනුබන්ධ නකාරය අයින් කරලා අය කොටස එකතු වුනහම දල්හ ධන අය දල්හය කියලා වචනේ හැදෙනවා. ඊට පස්සේ කැමති විදියට විභක්ති ප්‍රත් ආඛ්‍යාති ප්‍රත් එකතු කරලා පදේ හදා ගන්නවා දල්හයති දල්හයන්ති. ඒ විදියට භික් භගවා විනයං දල්හයති. භාග්‍යවතුන් වහන්සේ විනය දැඩි කරන තේක. ඔන්න කවුරු හරි වැරද්දක් කරන ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ විනය ශික්ෂා පදයක් පනවලා විනය දැඩි කරන අනුප්‍රඥාප්තියකි නේද? අන්න ඒ වගේ අවස්ථාව. ඊළඟ උදාහරණේ අපි බලාගෙන යමු. හත්තිනා අතික්කමති කියලයි වාක්‍ය. එතකොට තේරුම ඇතු කරන කොටගෙන ඉක්මයයි. ඇතු කරන කොටගෙන ඉක්මයයි කියන එක. ඒ කියන්නේ ඇතාගේ උපකාරයෙන් යම් ස්ථානයක් ඉක්ම යනවා. එහෙදිදීනේ ඇතා පිටේ අපි හිතමුකෝ ගමක් හරි එහෙම නැත්නම් යම් සීමාවක් තියෙනවා. සතුරුන්ගේ සීමාවක් කියමු. අනේ සීමාව නැත්නම් ගඟක් හරි ඉක්ම යාම. පැහැදිලිනේ? ඇතාගේ උපකාරයෙන් ඇතා කර්ම කොටගෙන යම් තැනක් ඉක්මවා යනවා. ඒතකොට ඒ අර්ථයෙන් මේ ණය ප්‍රත්‍යය යොදන්න පුළුවන්. ඔන්න එතනදී අතික්‍රමති කියන එකයි ක්‍රියාපදේ. අපි අර කලින් එකේදී කරෝති කියලා යෙදුවා වගේ මෙතන අතික්‍රමති. හැබැයි අති උපසර්ගය මුලට ගන්න ඕන මේකේ. අතික්‍රමති කියන තැන කියවෙන අති උපසර්ගය මුලට ගන්න ඕන. ඒ නිසා ඒකයි කියවේ අති උපසර්ගය මුලට අරගෙන මේකේ අතික්‍රමති කියලා ගද්දී ඔව්. හත්තිනා අතික්‍රමති ඊට පස්සේ අති උපසර්ගය මුලට අපි ගන්නවා. අති හත්තිනා අතික්‍රමති කියලා ඒ විදිහටම අරගෙන ණය ප්‍රත්‍ය ගන්නවා. අර විදිහටම අතික්‍රමති කියන පදය අයින් වෙලා යනවා. හත්තිනා කියන තැන විභක්ති අයින් වෙනවා. එතකොට දැන් ඉතිරි වෙන්නේ අති හත්ති ධන ණය. ඊට පස්සේ පදයේ නෙවෙයි ප්‍රත්‍යයේ තියෙන හල්නකාරය අයින් වෙනවා. එකතු වුණාම මේ පද අතිහත්ය කියලා වචනේ හැදෙනවා. ඊට පස්සේ ඒකට තී ප්‍රත්‍ය එකතු වුණාම අතිහත්යති කියලා වචනේ හැදෙනවා. තේරුම එතකොට ඇතු කරන කොටගෙන ඉක්ම යයි. ඊට පස්සේ ඔන්න ආඛ්‍යාත කාණ්ඩය අවසන් වෙනවා. මේකේ තව ඊට පස්සේ අන්තිමට ගාථාවක් තියෙනවා. ඒක අපි කියන්න දෙමු. ගෝතම වංශයස්ම කියමු බලන්න. මොකද තද් අන්තිම එක තදාඛ්‍යා පන්ති උච්චති. ඒක කොහොමද මේකේ පද වෙන් කරලා අර්ථ කියන්නේ? ඒ ටික අපි කියමු හැමෝම. යං යමක් තිකාලං කාල තුනක් ඇත්තේද ති පුරිසං ප්‍රථම මධ්‍යම උත්තම වශයෙන් පුරුෂ තුනක් ඇත්තේද ක්‍රියාවාචී ක්‍රියාවක් ප්‍රකාශ කරන්නේ වේද තිකාරකං කර්තෘ කර්ම භාව යනුවෙන් කාරක තුනකින් යුක්ත වේද අත්ති ලිංගං ලිංගු තුනින් තොර වේද වි වචනං ඒක වචන බහු වචන යන වචන දෙකකින් යුක්ත වේද තං එය ආඛ්‍යාතං ඉති ආඛ්‍යාතය යයි උච්චති කියනු ලැබේ. ඔතනයි කියවුණා නේද අත්තිලිංගං කියලා. කොහොමද වචනේ හැදුනේ කියලා කියවමු බලන්න. ඒකට අපි කිව්වේ ලිංගු ભેදයෙන් තොරයි කියලා. කොහොමද වචනේ හැදුනේ කියවමු බලන්න. එතකොට තේරුම් වචනේ වෙන් කරලා ලියමු බලන්න. පදේ හදලා පෙන්නමු. මුද්‍රණ දෝෂයක්වත්ද මේ මහ ප්‍රාණ තයන්න ඉන්න ඕන තැන අල්ප ප්‍රාණ තයන්න ඇවිලා අත්ති ලිංගම් කියන ඕන එක අත්ති ලිංගම් නාද එහෙමද? ඉවර ජීව පදේ වෙන් කරලා ඕක අවසානට උත්තරේ වෙන විදිහට හදන්න ඕන. වචන වෙන් කරලා ඕකේ තේරුම මොකද්ද? න නකාරය ධන තිලිංගම් න ධන තිලිංගම් අත්තං නස්ස තප්පුරිසේ කියන සූත්‍රයෙන් නකාරයට අයන්න. එතකොට දැන් එන්නේ අතිලිංගම් කියලානේ. තකාර දිත්තයක් පරදීභාව උඨානි. දැන් අතිලිංගන්නේ හයන්න දිත්තයි. දැන් බලන්න මොකක්ද වෙලා තියෙන්නේ. පැහැදිලිද කතාව? ඉතින් ඒ තැන් දොර මහ ප්‍රාණ තයන්නනේ දෙවෙනි තයන්න අත්ති කියද? ඒක අත්ති මේක අත්ති. එහෙම කියන්න ඕනේ. මේක එතකොට ත්‍රීලිංග ලිඟු තුනක් නැත. ලිඟු තුන තුනෙන් තොර වූ ලිඟු තුنين තොර වූ කියන එකයි ගන්න. මේ වගේ දැන් ඔන්න හොඳට ඔළුවේ තියාගන්න ඕන තැන් නේද? නැත්තම් පැටලෙනවා. ඡොට ඔන්න එහෙමනම් ආඛ්‍යාත කාණ්ඩය අවසන්. නේද? කාණ්ඩ කීයක් ඉවරද? ධම්මවිසුද්ධිය ආයතන. කියාගෙන යමු ගන්න ඉවර කරපු කාණ්ඩ. ඒ කාණ්ඩ 6 දැන් අවසන්. ඔක්කොම කාණ්ඩ කීයක් තියෙනවද මෙවල ජීවයස්ම? 8ක් තියෙනවා. ඒක තව කාණ්ඩ දෙකක් තියෙනවා ඉස්සරහට. මේ ටිකත් ඉක්මනින් බලාගෙන යන්න අදහස් තියෙනවා. ඔව් අද කටන් ගන්න හිතේ. හරි. කලින් පටන් ගන්න කලින් ඉවර කරලා තේරුම්න්නේ නේද? හරි. තව පොඩි කාරණා කීපයක් මතක් කරගන්න උවමනා තියෙනවා. මේ බාලාවතාරේ විස්තර කරගෙන යද්දී ඉතින් මේ බාලාවතාරයට ලියවුණ තව ගොඩක් වටින පොතක් තමයි බාලාවතාර ටීකාව කියලා කියන්නේ. ඔබට කවුද දන්නේ මේක ලිව්වේ? අහලා හැම තියෙනවා. කවුද? මොන රටේද ලියවෙන්නේ ඇත්තේ බාලාවතාර ටීකාව? ලංකාවේ. ඔය ලංකාවේ ලියෙන්නේ අහලා ඇති හික්කඩුවේ සුමංගල ස්වාමීන් වහන්සේ. මෑත කාලයක වැඩ සිටිය බොහෝම ශ්‍රේෂ්ඨ සිල්වත් ගුණවත් බොහෝම ත්‍රිපිටකයේ සම්බන්ධව ඉහළ දැනීමක් තිබුණු ස්වාමීන් වහන්සේ කෙනෙක්. අපි අහලා තියෙන්නේ වාර 30 ගණනක් ත්‍රිපිටකය අට කතා එක්ක කියවලා තියෙනවා. ඉතින් අපිට නම් අහන්න ලැබුණේ නැහැ සන්නාහස කෙනෙක්ගේ අහපු කතාවක් කියලා. සමහරට ස්වාමීන් වහන්සේලා වැඩි ඉඳි ලොකු සන්නාහසෙත් දවසක් මතක් කළාලුවක් ගැන කියලා නාවුෙන් ලොකු සන්නාහසෙත් මේ හික්කඩුවේ ස්වාමීන් වහන්සේ ගැන කියලා. ඒ වුණත් ඒ ස්වාමීන් පුදුම ශ්‍රද්ධාදී ගුණ තිබුණයි කියලා. මේ වාදයට සම්බන්ධ වුණේ නැහැ සන්නහසක නේද? ඒකට උපදෙස් එහෙම දෙන්න බැරි. සන්නහසලගේ උපකාර කරපති. ඒ ස්වාමීන් වහන්සේ තමා මේක මේ ටීකාව ලියලා තියෙන්නේ. බොහොම ප්‍රසස්තම පොතක් කියලා කියන්නේ පාලි ව්‍යාකරණයට ලියවුණ බාලාවතාරයට ලියවුණ ඒ වටිනා ග්‍රන්ථයක්. ඒකේ කොටස තමයි මේ තියෙන්නේ තේන්නේ. ඒක ඒකේ ඊට අමතරව දැන් මේ කොටසට අමතරව තව විස්තර ගොඩාක් තියෙනවා. ඒ ටික පස්සේ හිමීට කියව ගන්න කියලා ඒ තැන් පින්නන්න නිසා මේ අද එකත් අරන් ආවේ. ක්‍රියා යෝගෝපි බාලානං සුබෝධාය පෞච්ඡතේ සහිතත්ථා නිසාමින්තු සම්මාතං බුද්ධි වර්ධනං. එතකොට මතක් කරන් ඉතින් බාලයින්ගේ මන අවබෝධය පිණිස ක්‍රියා යෝගයක් කියනු ලැබේ. ඉතින් මනාව බුද්ධිය වඩන්නා වූ එය එයින් ප්‍රයෝජන සහිත තැනැත්තු සම්මා නිසාමින් මනාව අසත්වා. ගෙටියෙම කියන්නේ ඉතින් මේකෙන් බොහොම බුද්ධිය වැඩෙන කාරණාවක් මේ කියන්නේ යන්නේ. මේ කියන කාරණාවෙන් ප්‍රයෝජන තියන අය මේ ටික ඉතින් හොඳට අහන්න. මේක හොඳට හදාරන්න කියලා කියන්නේ මේ ටික කියලා මේ ක්‍රියා යෝග ක්‍රියාවන් යෙදෙන අවස්ථා ගැන විස්තරයක් කරනවා ස්වාමීන් වහන්සේ. ඉතින් මෙතන ඉස්සල්ලාම විස්තර කරනවා ක්‍රියා හිති විදහා ආඛ්‍යාත ක්‍රියා කිතක ක්‍රියා නේපාතික ක්‍රියා ඉති. එතකොට ක්‍රියාව තුන් ඇදෑරුම් ආඛ්‍යාත ක්‍රියාව කිතක ක්‍රියාව නිපාත නේපාතික ක්‍රියාව කියන. එතකොට ආඛ්‍යාත ක්‍රියා කියන කොටස තමයි අපි දැන් ඉගෙන ගත්තේ. ඒ කියන්නේ ආඛ්‍යාතයකින් ක්‍රියා කටයුත්ත කරන අවස්ථා. කිතක ක්‍රියා කියලා කියන්නේ කිතක පදයක් ක්‍රියාපදය වෙනුවට ක්‍රියාපදයක් විදිහට යෙදෙන්න පුළුවන්. කොහොමද? උදාහරණ ඉස්සරහට පෙන්නනවා මම හිතන්නේ. ඔව් පෙන්නනවා. ඊට පස්සේ නේපාතික ක්‍රියා කියලා කියන්නේ නිපාත පදයක් ක්‍රියාපදයේ විදිහට යෙදෙන්න පුළුවන්. අපි මේ ඔක්කොම විස්තර කරන්න අදහස නැහැ. මේ වගේ විස්තර තියෙනවා ඒ ටික බලා ගන්න කියලා යොමු කරන්න නිසා මේ කාරණා කියන්නේ. ඔන්න උදාහරණ පෙන්නනවා. ඊට පස්සේ තත් ඒ තෙවදෑරුම් ක්‍රියා අතුරින් අගමාති ගච්ඡති ගමිත්‍සති ඉච්ඡාదికා ආඛ්‍යාත ආඛ්‍යාతికා. ඒකට අගමාති ගච්ඡති ගමිත්‍සති යනාදී පද ආඛ්‍යාతిక පදයි. පැහැදිලිනේ? ඒකට ඒ ගච්ඡති ආදී ඒ පද ඒකට සුද්ධ ආඛ්‍යාත ක්‍රියාපද. ගතෝ ඨිතෝ නිතින්නෝ පතවා ගතවා ඉච්ඡාదికා කිතකා. ඒවා පැහැදිලි. මේ කතෝ ඨිතෝ ගතෝ ඨිතෝ නිතින්නෝ මේ වගේ පද කිතක ක්‍රියා. කොහමද? සෝ පුරිසෝ ගාමං ගතෝ. ඒ පුරුෂයා ගමට ගියේය. අන්න ඒ වගේ තැනක සෝ පුරිසෝ කම්මං කතවා. ඒ පුරුෂයා කර්මය කළේය. මේක අතීත තවන්තු ප්‍රත්‍යේ පත්‍යයෙන් හැදුණු පදයක්. අපි භාෂාවතරණය පළවෙනි පොතේදී මේ ටික විස්තර ඇතුව කතා කළා. කොහොමද අතීත ක්‍රියාපද මේ වගේ ක්‍රියාපද එහෙම හැදෙන්නේ කියලා මතක ඇති. ත තවන්තු තාවි ප්‍රත්‍ය කර්තෘකාරකයේ යෙදෙන හැටි හැටි ගැන කතා කළා. සෝ පුරිසෝ කම්මං කතාව කතාවි කම්මං කතවා ඒ විදිහට යෙදෙනවායි කියලා අපි කියවා. ඒ පුරුෂයා කර්මය කළේය. සෝ පුරිසෝ ගාමං ගතවා. ඒ පුරුෂයා ගමට ගියේය. ඔන්න ඔය විදිහට කිතක පද යොදන්න පුළුවන් ක්‍රියාපදයක් විදිහට. ඒවට අපි කියනවා කිතක ක්‍රියා කියලා. ඒ වගේම නේපාතික ක්‍රියා කියලා කියන්නේ නිපාතයක්ම ක්‍රියාපද විදිහට යෙදෙනවා. ඒතකොට ඒකේ පූර්ව ක්‍රියා විදියටත් යෙදෙනවා. කරිත්වා නිසීදිත්වා ඨත්වා කියන පද ගන්ත්වා ඔය විදිහේ. ඉතින් ඒ පද පූර්ව ක්‍රියා පද. ඊට අමතරව අත්තිසක්ඛා යනාදී පද ඒවා නිපාතයි. ඒවා ක්‍රියාපද විදියටත් යෙදෙනවා. ලබ්භා ඒ විදියට. කොහොමද? අත්ති කියලා නිපාත පදයක් තියෙනවා. රුක්කෝ අත්ති ගසක් ඇත. ඒක අස ධාතුවෙන් හැදුණු අත්ති කියන පදේ කියලා ගන්න පුළුවන්. හැබැයි අත්ති කියන පදේ බහුවචනෙත් තියලා තියෙනවා බුද්ධ දේශනාවේ. ඒ තැනකදී ඒක නිපාතයක් කියලා සැලකන්නේ. ඒ නිසා රුක්කා අත්ති කියලා තියෙනවා. රුක්කා අත්ති. ඒ වගේ දැනක අත්ති කියන්නේ නිපාතික ක්‍රියාපදයක්. ඒතකොට ගස් වෙති කියලායි අර්ථ කියන්නේ. ඒක ඒතකොට නිපාතික ක්‍රියා. අපි කියනවා සක්කා කියලත් නිපාතයක්. සෝ ඒවං කාතුං සක්කා හෙතෙමේ එය කිරීමට හැක්කේය. අන්න ඒ වගේ තැන්වල සක්කා කියලා නිපාතයකින් වාක්‍ය අවසන් වෙනවා. ඒවා නේපාතික ක්‍රියා. මෙන්න මේ විදිහට බෙදෙනවා කොටස් තුනකට. ඒකේ ඉතින් කව විස්තර කරනවා ඒවා අතුරින් ආඛ්‍යාතික ක්‍රියාව ලිංග විශේෂය ගන්නේ නැහැ. මොකද ආඛ්‍යාතයේදී ලිංග ભેදයක් නැහැ ආඛ්‍යාත ක්‍රියාවේදී. උදාහරණයක් පුරිසෝ ගච්ඡති ඉත්ති ගච්ඡති කුලං ගච්ඡති ඒ ඔක්කොම එකම ගච්ඡති කියන පදෙමයි යන්නේ. පැහැදිලිනේ? එතකොට යයි කියලා සිංහලෙන් අපි අර්ථ කියන්නේ. පුරුෂයා කිව්වත් යයි, ස්ත්‍රිය කිව්වත් යයි. පැහැදිලිනේ? සිංහලයේදීත් මේ විදියමයි. සිංහලයේදීත් ක්‍රියාපදයට ලිංග ભેදයක් නැහැ. හැබැයි කිතකයට අපි ඉස්සරහට කියමුක ඒක ටික කියද්දි පැහැදිලි වෙනවා. එතකොට මේ විදියට සියලු ලිංගයන් සාධාරණයි. තථා නේපාතිකා. නිපාත පදත් ඒ විදියට ලිංග ભેදයක් ගන්නෙ නැහැ. ඒ උක්ත පදයේ ලිංගය අනුව විනාශ වෙනවා කියලා කතාවක් නැහැ. හැබැයි කිතක නාම අභිදෙය ලිංග. ඒ වාච්‍ය පද එහෙම නැත්නම් ඒ ක්‍රියාපදයෙන් කියවෙන උක්ත වෙන පදයේ ලිංග විභක්ති වචන ගන්නවා. යත ඒකට උදාහරණ ඕන කියනවා පුරිසෝ ගතෝ පුරුෂයා ගියේය නාරී ගතා ස්ත්‍රිය ගියාය කුලං ගතං කුලය ගියේය ତර සිංහලයේදීත් එහෙමයි මේ කිතක පදය වෙනස් වෙනවා ඒ නිසා තමයි යන්නේය යන්නේය ඔය විදිහට හැදෙන්නේ පැහැදිලිනේ හුන්නාය හුන් හුන්නීය හුන්නෝය ඔන්නෝය එතකොට ඒවක් කිතක පද සිංහලයේදී එතකොට පාලියේදීත් ඒ විදිහට කිතක පදය ලිංගය වෙනස් වෙනවා දැන් මෙතන ක්‍රියාපදයක් නැහෙනේ අගට ඕනනම් අපිට හෝති කියන ක්‍රියාපදයක් වගේ දාලා අර්ථ කියා ගන්න පුළුවන් පුරිසෝ ගතෝ හෝති පුරුෂයා ගියේ වෙයි නාරී ගතා හෝති ස්ත්‍රිය ගියා වෙයි ඔය විදිහට ඒ වගේම ඊට පස්සේ තව විස්තරයක් කරනවා ක්‍රියා යෝගෝ පන චතුබ්බිදෝ පුබ්බ යෝගෝ පර යෝගෝ අන්තරා යෝගෝ පකින්නකෝ ඉති ඉතින් මොකද්ද තේරුම මේ ක්‍රියාව යෙදෙන තැන් වශයෙන් කොටස් හතරකට බෙදෙනවා ක්‍රියාව මුලින් යෙදෙන අවස්ථා ක්‍රියාව පසුව යෙදෙන අවස්ථා ක්‍රියාව මැදින් යෙදෙන අවස්ථා සහ ප්‍රකීර්ණක යෙදීම් කියලා ඒ එකින් එක ඊට පස්සේ යෙදෙන අවස්ථාත් එක්ක උදාහරණ එක්ක පැහැදිලි කරනවා මේ මුලින් යෙදෙන අවස්ථා නියෝගේ පුච්ඡායන් ආමන්ත්‍රණේ සංකායන් පවාරණේ අභිඤ්ඤාතා අභිඤ්ඤාත ආචික්කනාය අවස්ස භාව ආචික්කනාය අඤ්ඤප්පකාසනේ ඥාපනේ ඛේදේ අනුශාසනේච බහුලං වත්ති ඔය විදිහට එකින් එකට ඊට පස්සේ උදාහරණ පෙන්වනවා නියෝගේ යතහ නියෝග කිරීමේදී ක්‍රියාපදය මුලින් යෙදීමට උදාහරණ මෙසේය ගච්ඡත තුම්මේ සාරිපුත්තා සාරිපුත්‍රයනි ඔබ වහන්සේලා යනු මැනවි කියලා අර මතක ඇති කොහෙද දාවේ 13 වෙනි සංඝාදිශේෂයේදී අර පබ්බාජනීය කර්මය කරන්න වැඩම කරන්නයි කියලා භාග්‍යතුන් වහන්සේ නියෝග කරනවා සාරිපුත්ත මොග්ගලම් මහරහතන් වහන්සේට මෙතන සාරිපුත්තා කියලා බහුවචනෙන් තියෙන්නේ ඒකශේෂ කරලා ඒකශේෂ න්‍යායට අනුව සාරිපුත්තෝච මොග්ගල්ලානෝච කියන අර්ථයෙන් සාරිපුත්තා කියලා තිබ්බයි කියලා කියනවා. ඒකට ඒ වගේ බහුවචනෙන් තියෙන්නේ ඒකයි. ඒකට මෙතන ගච්ඡත කියලා මුලින් ආවේ ක්‍රියාපදේ. ඒ යෙදුන හේතුව මොකද්ද? මෙන්න මේ නියෝග අර්ථය නිසා. ඒකට නියෝගයේදී මුලින් යෙදෙන්න පුළුවන් ක්‍රියාපදය. මේ තව ඒ වගේ උදාහරණ පෙන්නනවා. ගච්ඡ අමුම්හි ඕකාසේ තිට්ඨාහි මතකද එහෙම එකක් කීවද කොටපලායස්ම කොහෙද උපසම්පදා සීමාවෙදි නේද හරි ඉතින් ඒ වගේ උදාහරණ ගොඩාක් පෙන්නනවා ඊට පස්සේ පුච්චාවට යෙදෙන උදාහරණ පුච්ඡායන් ප්‍රශ්න විචාරංග සම්තිතේ ඒව රූපා ආබාධා මතකද ඒ කොහෙදද මේ ඡන්ද කිත්තියස ඔය ඒ තීමා විදි තමයි නේද? එතකොට මේ තැන් වල සම්ති කියලා කියන්නේ අත ධාතුවෙන් හැදෙන ක්‍රියාපදයක්. එතකොට මේ ක්‍රියාපදේ මුලට ඇවිල්ලා තියෙනවා. එතකොට පුච්චාවෙහි ඔන්න උදාහරණ ගොඩාක් පෙන්නනවා. ඔන්න ආමන්ත්‍රණී යතා කියලා ආපහු බුද්ධ දේශනාවෙන් උදාහරණ ගොඩාක් අරන් පෙන්නනවා. ඒහි වික්කූති භගවා අවෝච ඒහි වික්කූ කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. මහණෙනි ඔව් මහණ එව භික්ෂුව එව කියලා නේද? ඔන්න ඔය වගේ ඉතින් ගොඩාක් තියෙනවා. ඒ වගේ උදාහරණ එකින් එකට මුල යෙදෙන තැන් වලට උදාහරණ, මැද යෙදෙන තැන් වලට උදාහරණ පෙන්වලා තියෙනවා. ඒ තැන් හිමීට පස්සේ කාලෙක කියවලා තියාගන්න ඔතනද බාලාවතාර ටීකාවේ 193 වෙනි පිටුවෙන් ඉස්සරහට ලොකු විස්තරයක්. ඉතින් ඔයගෙන ටිකක් ටිකක් අපි කලින් මතක් කරලා තිබුණා මේ හුබ්බ යෝග පර යෝග ගැන කතා කරලා තිබුණේ නැහැ. හැබැයි මේවා ගැන පොඩි විස්තරයක් තියෙනවා. මොකද්ද? පාලි ව්‍යාකරණ විවරණය පොතනේ මයිලෑවේ ස්වාමීන් වහන්සේගේ පොත අපි ඒක ගැන කලින් මතක් කරලා ඇති. ඒ පොතේ අග මේ ගැන විස්තරයක්ත් තියෙනවා සිංහලෙන්. ටිකක් ඒ තැනොත් කියවලා බලන එක හොඳයි. ඒකේ අගම පොතේ අග. හරි එහෙමනම් අදට මේ කොටස ඇති. ඊට පස්සේ අපි ඉතිරි කොටසට යමු ඉස්සරහට විනාඩි 5කින් පස්සේ. හරි නේද එහෙමනම් විනාඩි 5කින් අපි පටන් ගමු ඉතිරිකොට කොහොමද කියන්නේ නම් සාරිපුත්ත කියලා නේ. උපදේශය. මෙතන තියෙන්නේ සාරිපුත්ත කියලා කෙටියෙන්මයි හැමතැන. මේ තැන් ඈ? ඔක කෙටියෙන් තමයි තියෙන්නේ. අපි බලමු. නේ කෙටියෙන් තමා තියෙන්නේ චත්ත සංගායනා පොත්වල. ඉතින් ඒක ඉතින් එච්චර කමන්නේ කෙටි වුණත් නේද? ඒ අර මව් රා දෙවණියගේ නමනේ. බාපේ ඒක සාරි වෙන්නත් පුළුවන්. මම හිතන්නේ ඉතින් සාරි කියලා කෙටියෙන් තිබුණා වෙන්නේ නැති ඇතැම් විට. ඔව් අපිට පුරුව නම් තියෙන්නේ කෙටි. ඒ නිසා ඉතින් ඒ විදිහට අපි ගමු මේක සමාන මුද්‍රණයේදී වෙනස් වීමක් වෙන්නත්
Thank you.